හොඳයි නමස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. ජයෝ මුනින් දස්ස සුභෝදි මූලේ අහෝසි මාරස්ස පරාජයෝසි උභෝසයුන් දේව ගණා ප්‍රසන්නා. ඒතේන සච්චේන ජයස්සු මහිතං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සදා සිද්ධි භවන්තු මේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන්තු මේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ සංඝානුභාවේන සදා සිද්ධි භවන්තු මේ. සාදු සාදු සාදු. 2018 වසරේ 8 මාසේ අද 20 වෙනිදා විශේෂ භාවනා වැඩසටහන අපි ගොඩාක් බණ අහලා තියෙනවා, බණ පොත් බලලා තියෙනවා. පින්නතුනොත් එහෙමයි, අපි කවුරුත් නේද එකම බෝට්ටුවේ එකම භාෂාවේ එකම රටේ ජීවත් වෙන පිරිසනේ නේද? අපි කවුරුත් අඩු වැඩි මේ තියෙන දන්න දේවල් දන්නවා, නොදන්න දේවල් නොදන්නවා. පැහැදිලිනේ? එතකොට ස්වාමීන් වහන්සේත් ඔක්කොම දන්නෙත් නෑ, නොදන්නෙත් නෑ. දන්න දේවලුත් තියෙනවා, නොදන්න දේවලුත් තියෙනවා. ඔබ ළඟ එහෙමයි නේද? තම තමන්ගේ විෂයානුබද්ධව යම් යම් දේවල් ස්වාමීන් වහන්සේටත් වඩා දන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ එක පැත්තක් තමයි දන්නේ. මොන පැත්තද? මෙන්න මේ භාවනාව පිළිබඳව, සිත පිළිබඳව ටිකක් වැඩිපුර අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒක එහෙමයි කියලා හිතෙන්න ඕන නේනේ. මොකද ඒක ඇත්ත. අපි ආරණ්‍ය වල භාවනා මධ්‍යස්ථාන වල දේශ විදේශ දාර්ශනිකයන්ගේ අදහස් වලට වැඩිපුර අපි අහුම්කම් දෙන පිරිසක්. මොකද අපි සම්පූර්ණ කැපවීම තියෙන්නේ භාවනාව පිළිබඳව. අර වෛද්‍යවරයෙක් වෛද්‍ය වෘත්තියට කැප වෙනවා වගේ අපි භාවනාව සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ මනස සම්බන්ධයෙන් මානසික ස්වභාවයන් පිළිබඳව අධ්‍යයනයන් වල යෙදিলা තියෙනවා. හරි. දැන් හොඳම දේ තමයි අපි ගොඩාක් දේවල් දේශනා අහපු එකේ දැන් අලුතින් ආයි දේශනයක් අහන්න නැතුව තම තමන්ට අනුකූලව සැබෑ ලෙස තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියන අවබෝධයෙන් යුක්තව සාකච්ඡා කිරීම. මේ කාලේ එහෙම යොදා ගන්න නේද? පිරිස හිටියයි කියලා අමතක කරන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. තමන්ගේ තියෙන භාවනාව පිළිබඳව තියෙන සැකත දුරු කරගන්න. ඒ වගේම මානසික ස්වභාවයන් තියෙනවා නම් ඒ මානසික ස්වභාවයන් වෙනස් කරගන්න. දාර්ශනික දර්ශන ස්වභාවයන් තියෙනවා නම් ඒ දර්ශන ස්වභාවයන් වෙනස් කරගෙන ඒ සම්‍යක් කියන තැනට, යහපත් කියන තැනට අපේ සිත දැකීම වචනේ යොමු කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඒකට තමයි අපිට තියෙන මේ බුදුහාමුදුරන්ගේ අනුශාසනාව තියෙන්නේ. අපේ මේ අවුල් වෙච්ච මනස නිරවුල් කරගන්න. ඒක එච්චරයි භාවනාවනේ, සරලයි. අවුල් වෙච්ච මනස, අවුල් වෙච්ච ඔළුව නිරවුල් කරගන්න තැනට. එතකොට ඔය පවපින කියලා කතා කරන්නේත් ඒක. අවුල් බව පව. දැන් පවක් කළොත් අවුල් වෙනවද නැද්ද මනස? අවුල් වෙනවා. පිනක් කළොත් නිරවුල් වෙනවා, සහනශීලී වෙනවා. සමහරලාට පින් කරන්න ගිහිල්ලත් අවුල් වෙන කට්ටිය ඉන්නවා. ඉතින් එතකොට ඒක එතන පින පින විදියට සිද්ධ කරගෙන නැති නිසා. ඒ නිසා පිනක් කියන්නේ නිරවුල් වෙන එක, පවක් කියන්නේ අවුල් වෙන එක. එතකොට කුසලයේ අකුසලයේ කතා කරා ඕකම තමයි. අකුසලයේ කියන්නේ අවුල් වෙන එක, කුසලයේ කියන්නේ නිර්වුල් වෙන එක. දැන් අපිට මොකක්ද අවශ්‍ය වෙලා තියෙන්නේ? නිර්වුල් වෙන්න. ඒකට තව වචනයක් තමයි නිර්වාණ වෙන්න. නිර්වාණ. එතකොට බැඳීම් අපිට කොච්චර තියෙනවද? බැඳීම් කොච්චර තියෙනවද? දැන් අන්තර්ජාලය ගත්තොත් එහෙම අන්තර්ජාලයේ මිනිස්සුන්ගේ තොරතුරු Google ආයතනයේ කොච්චර තියෙනවද? ඈ? ලෝක මිනිස් ජනගහනයේ වර්ගයට වඩා විවිධ තොරතුරු වර්ග ඒ ආයතනයේ සතුයි. ඉතින් මම හිතන්නේ මේ මිනිස් මොළයත් පොඩි Google ආයතනයක් වගේ තමයි. මේක ඇතුලේ කොච්චර ඇලීම් ගැටීම් සහිත බැඳීම් තියෙනවද? හොඳ වචනයක් එක. හොඳට මතක තියාගන්න. ඇලීම් ගැටීම් සහිත බැඳීම්. ගැටෙනවා කියන්නේ අපි හිතනවා ඒක බැඳීමක් නෙමෙයි කියලා. ගැටෙන්නේ බැඳීමක් තියෙන නිසානේ. ගැටෙන්නේ බැඳීමක් තියෙන නිසා. ඒකට කියනවා අපි අප්‍රියාවෙන් බැඳෙනවා. එහෙම නැත්නම් ද්වේෂයෙන් බැඳෙනවා කියලා කියනවා ඒකට. ද්වේෂයෙන් බැඳිලා. හොඳයි. අපිට සෞම්‍ය බැඳීම් අපිට අයින් කරගන්න උවමනාවක් නැහැ. බුදුහාමුදුරුවෝත් අයින් කරේ නැහැ. සෞම්‍ය යහපත් බැඳීම් අයින් කරේ නැහැ. දුක්ඛදායි දේවල් තමයි බුදුහාමුදුරුවෝ අයින් කළේ. දැන් ඔන්න ඕක ටිකක් තේරුම් ගන්න අමාරුනේ. දැන් ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාසන ධර්මයට බැඳුණා. වික්ෂු සංඝයා ලෝකේ ව්‍යාප්ත කළා. එතකොට විහෙර විහාරස්ථාන ආදී බාරගත්තා. පිළිගත්තා. නමුත් ඒක තුල තිබුණද නමුත් අර ගොරෝසු බැඳීම නෝකයි කියන්නේ සෞම්‍ය බැඳීම හා ගොරෝසු බැඳීම කියන්නේ ඕක. දැන් අපි හිතමුකෝ ස්වාමි භාර්යා බැඳීම වුණත් එහෙමයි. ගොරෝසු බැඳීමක් තියෙන්නත් පුළුවන් සෞම්‍ය බැඳීමක් තියෙන්නත් පුළුවන්. මව්පිය දරුවෝ අතර වුණත් සෞම්‍ය බැඳීමක් තියෙන්න පුළුවන්. පන්සලත් එක්ක සෞම්‍ය බැඳීමක් තියෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතෙත් එක්ක නේද සෞම්‍ය බැඳීමක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඝන තද බැඳීමක් තියෙන්නත් පුළුවන්. තද මම ආයනයක් තියෙන්නත් පුළුවන්. හරි. දැන් ස්වාමීන් වහන්සේම කතා කරන්න පටන් ගන්න උදිකටම ඔබේ අදහස් ඕන.
ඒ තමයි
නාසාතරයි මේ දෙකදම කියන පොදු කියන්නේ කොයි විදිහට බඳුනත් ඇලින් ගැටින් කොයි විදිහට බඳුනත් ඒකට පොදු වචනේ තණ්හාව නෙවෙයි. ඔව් තණ්හා. තණ්හාව. නේ තණ්හාව කියන එක අපි තා පොඩ්ඩක් දැනගන්න විදිය දන්න විදිය. කිසි දෙයක් නොදන්නව වුණාට ඒක ගැටලුවක් නෙමෙයි. දන්නව වුණත් ගැටලුවක් නෙමෙයි. ස්වාමින් වහන්සේ කියන එකවත් ඔබ කියන එකවත් නෙමෙයි. හරි අපි ඒක විඳ දරා ගන්න විදිය. එක වචනයක් දහ දෙනෙක් විඳින විදිය වෙනස්නේ. ආන්න ඒකයි. එතකොට අපි ඒ දේ සෞම්‍ය ලෙස අපිට විඳ දරා ගන්න පුළුවන් තැනකට එනවනම් අන්න ඒක තමයි ධර්මය. අපි මොනතරම් වචනයක් වුණත් ඒක සෞම්‍යව දරා ගන්න නැත්නම් එතන යාට සහනය ලැබෙන්නේ නැහැ. දැන් බුද්ධ කියන වචනය සෞම්‍යව අපි දරා ගන්න බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා. නමුත් වෙන ආගමිකයෙක් ඒක සෞම්‍යව දරා ගනීද? නෑ කේන්ති ගන්න තරහ ගන්නවා. බුදු රූපයක් දැක්කහම ඒක එක් ඒක මේ වැදගත් නැති දෙයක් හැටියට උන් සලකනවා. අන්න දැක්ක නේද? එකම වචනේ මිනිස්සු බාර ගන්න විදිය. එහෙමනම් මම දේශනා කරන එකවත් ඔබ දේශනා කරන එකවත් කියන එකවත් නෙමෙයි මෙතෙන් හරි වෙන්න පුළුවන්. අපි ඒක සෞම්‍යව දරා ගන්න විදියට අනවට ඒක නෑරදි වෙන්නේ. හරි තණ්හාව මොකද්ද මේ අපි තණ්හාව? දැන් තණ්හාව දුරු කරන්න ඌමනාද අපිට? තණ්හාව දුරු කරන්න අවශ්‍ය. ඔබ තණ්හාව කියන්නේ මොනවා කියලාද හිතාගෙන ඉන්න බලන්න කියන්න. අපි හැමතිස්සෙම දැන් ස්වාමින් වහන්සේ ඔබ කියන එකත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. මම හැමතිස්සෙම ඔබ කියනට වැඩිය දෙයක් කියන්න උත්සාහ කරනවා. ගුරුවරයා කියන්නේ ඒකනේ. ඈ එයා දන්න ගාන හරි කියලා හරි ඔය ගාන නිවැරදි දරුවෝ කියලා හිතන්නේ. එයා ඒ ගාන සම්පූර්ණොත් මං ඊට වඩා බරපතල ගාණක් දීලා බලනවා මේක හදන්න කියලා. ඒක තමයි ගුරුවරයාගේ හැටි. එයා දන්න කොටස තේරුම් ගත්තාන් ඊට වැඩි දෙයක් එයාට යොමු කිරීමක් කරනවා. ඒක තමයි ඉස්සරහට ගමන් කිරීම කියලා කියන්නේ. මොකද්ද මේ තණ්හාව කියලා කියන්නේ? තමන් සතු දේවල් වලට තියෙන බැඳීම. හරි. දැන් තමන් සතු දැන් මම කියුවේ මම හරස් ප්‍රශ්න අහන්නේ. කවන්න නැහැ නේද? ඔව්. ඊට පස්සේ දැන් තමන් සතුව මොකක්වත්ම නැති අය ඉන්නවනේ. එතකොට මොකද කියන්නේ? සවන් සතුව මුකුත්ම නැති අය ඉන්නවනේ. ආ වැඩිහිටි නිවාස වලට එහෙම ගියාම අපිට සමහර අය හම්බෙනවා. ඒගොල්ලන්ගේ ගෙවල් දොරවලුත් ලියලා දීලා ඉවරයි. සමහරලාට ධර්මනුපුරු ඉඳලා එක්ක නැති වෙලා එක්ක ඒගොල්ලෝ තාලා ගිහිල්ලා එයා නැත්තම් ධර්මනුපුරු නැහැ. මොකක් හරි සිද්ධි තියෙනවා. එතකොට තමන් සතුවද මොකද්ද කියලා හම මුකුත් නැහැ. ඉන්නේ ඇඳත් තේ නිවාසෙන් දීලා තියෙන්නේ. එතකොට හරි. අන්න හරි. දැන් ආව තව දැනගන්න. තමන් ඊට පස්සේ ජීවිතේ ඉන්ද්‍රියට තමන්ගේ අතීත මතකයට. අන්න හරි. අතීත මතකයට මේ මම කියන ස්වභාවයට තමන්ගේ ඉන්ද්‍රියන් වලට බැඳීම ඔන්න හම් වෙනවා. හරි. දැන් ඊළඟට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වස්තු සම්පත් ගෙවල් දරවල් තීදී අපිට නිවන් දකින්න බැරි වේද? නේද? එහෙම බැරි වේ. දැන් සමහර උදවිය ඉන්න කොච්චර ගෙවල් දරවල් තිබුණත් එහෙම හිතේ ලොකු ආසත්ත බවක් නැහැ ඒවට. එතකොට මේ තණ්හාව කියලා පාවිච්චි කරන්නේ මේ නිවන් දැකීමට බැරි තරමින් ඉඳගෙන බාධා කරන දෙයකට මේ තණ්හාව කියලා කියන්නේ. කියන්නේ මේ මිනිස්යාව දුකටපත් කරන හේතු වෙන බැඳීමක්. සමහර අය ළඟ තියෙන අත්හරින්න බැරි බැඳීම් තියෙනවා. අන්න ඒ වගේ බලන්න ඔබට අත්හරින්න බැරි බැඳීම් මොනවද තියෙන්නේ කියලා. ඕන දෙයක් අත්හරින්න පුළුවන්. දරුවෝ දැම්ම. හරි. තව දැන් හැමෝටම මේකද තියෙන්නේ? හොඳටම බලන්න සමහර අය කියනවා දරුවෝ නෙමෙයි මට මහත්තයා අත්හරගන්න බැරි කියලා. දෙමව්පියෝ සමහර අයට දෙමව්පියෝ අත්හරගන්න බෑ කියලා කියනවා. සමහර අය මොකක්වත් නැහැ මට මාව අත්හරගන්න බැරි කම තියෙනවා. හොඳයි. බැඳීම් එකක්වත් අත්හරින්න ඕනේ නැහැ. බැඳීම් ඔය ඔක්කොම තීද්දි අපි යනවනේ දැන් මේ ඔක්කොම බාර දීලා දවස් 14කට 15කට හරි 20 ගණනකට හරි ඉන්දියාවේ දඹදිව වන්දනාවකට අපි යනවා. මේ ටික ඔක්කොම එක්තරා විදිහකට බාර දීලා මේව ගැන ගණන් මුකුත් හදන්නේ නැතුව අපි ඉන්දියාවට යනවා දඹදිව වන්දනාවකට. අපි ඒ වගේම හිතමු නිර්වාණය කියන ධර්මයේ ගවේෂණය කරන්න. එහෙම නැත්නම් බලන්න මේ ගෙවල් දොරවල් වතු පිටි ස්වාමි භාර්යා දූ දරුවෝ ඔක්කොම පිළිබඳව ඔහොම කියලා අර සංචාරයක් යනවා වගේ නිර්වාණ ධර්මයේ අපි පයන්න සංචාරයේ කියක්. මේව ගණන් හදන්න ගියොත් මේව අත්හරින්න ගියොත් ඔය ප්‍රශ්නේ වෙනවනේ. අපි දඹදිව වන්දනාවක් යනවා වගේ නිර්වාණ ගවේෂණයකට අපි යමු අර ටික ඔක්කොම එහෙම තියද්දි. එහෙම තියද්දි අපි යමු. දැන් ඉස්සරම මට මතකයි ඉස්සරම සිරිපාදිගියේ දීපල වස්තු ඔක්කොම ලියලා තියලා දරුවන්ට ලියලා දීලා. මොකද ගිහිල්ලා ඊද නැද්ද දන්නේ නැහැ. අනතුරු වෙලා මේ යන්න පුළුවන් කියලා විශ්වාසය. ඊට පස්සේ කාලෙක ඒ දුෂ්කර කාලෙක ඒත් එහෙම ඉන්දියාවේ ගියත් ඒ විදිහට. ගිහිල්ලා ලෙඩ දුක් හැදිලා මැරේද මොනෝ ප්‍රශ්න වෙලා මැරේද මොනෝද කියලා දන්නේ නැහැ. ඒත් අර වගේ ඔක්කොම කළා දීලා තමයි ඉන්දියාවට දඹදිව ගිහිල්ලා. දැන් නම් එහෙම නැහැ. දැන් ඒ තරම් විශ්වාසවන්ත නේ ගමන් තියෙන නිසා දැන් අපි ඒ වගේ නිර්වාණ ගවේෂණයකට යන් අර ප්‍රශ්න එකක්වත් ගන්න එපා. දේවල් වල තියෙන ඒ දේවල් බැඳීම් එකක්වත් ප්‍රශ්නයක් කරගන්න නැතුව අපි නිර්වාණය කියන මාතෘකාව වෙනම හොයාගෙන යන්න. දන්න විදිහට අපි හොයාගෙන යන්න. හරි මේ කියලා හිතන්න ඕනේ නැහැ. ටිකක් අපි මේ නිර්වාණ ධර්මය තේරුම් ගන්න කරන්න ඕන කීපයක් බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙන හිතන්න පුරුදු වෙන්න ඕන. ඒකට කියන මානසිකාරය කරනවා කියලා. ඒකට හිතනකොට අපිට ගොඩනැගෙන ඥානයක් තියෙනවා. ඒකට කියනවා හිතීම නිසා හටගත්ත ඥානේ චින්තාමය ප්‍රඥාව. දැන් හිතන්න පුරුදු වෙන්නේ නැති වුණොත් ඒ ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් බයිසිකලයක් පදින්න පුරුදු වෙන්නේ නැති වුණොත් බැලන්ස් එක යාට හරියනවද? පීඩන්නේ නැහැ. ඒක ගෙදර මොකක් හරි මේ කණුවක් උඩ නැග්ගලා හරි මේ තාප්පයක් උඩ නැග්ගලා හරි බයිසිකලේ බැලන්ස් එක උගන්නන්න පුළුවන්ද? බෑ. ඒකට බයිසිකලේ පදින්නම ඕන. පාබැදි පැදලා තියෙනවා පැටිච්චයි දන්න. මුල්ම කාලේ මොකද්ද වුනේ? අපි අතපය කඩා ගත්තා නේද? නොයෙකුත් ප්‍රශ්න හට ගත්තා. දැන් අපි පොඩි කාලේ බයිසිකල් පදින්නේ හැදිච්ච නිසා අපි දන්නවා හරි අනතුරු වලට පත් වෙලා තියෙනවා මේ බයිසිකලේ. නමුත් අපි පස්සේ හොද සමබරව Tamanට නැතුවම බැරි භාණ්ඩයක් බවට පත් කරගන්නවා මේ බයිසිකලේ අත්‍යවශ්‍ය දෙයක්. මුලදී හරි අසීරු දෙයක්. අන්න එහෙම තමයි මේ නිවන් මාගත් එහෙමයි. එතකොට මුලදී සිද්ධ වෙන කාර්යය තමයි අපි ඒකෙන් ඇද වැටෙනවා, තුවාල වෙනවා, ඇක්සිඩන්ට් වෙනවා, නොකෙත් පස්ස තියෙනවා. හැබැයි ඒකට අපි මොහොන දීලා ඒ දුෂ්කර ගමන ඉස්සරහට යන්න ඕන. හරි. ඒ කතා ඔක්කොම පැහැරේ දැන් අපි යනවා නිර්වාණය කියන පුරය ඉන්දියාව දවදිව බලන්න යනවා වගේම නිවන් පුරය බලා අපේ සංචාරයක් යනවා. හරි. දැන් ඔන්න හැමෝම ගුවන් යානෙට නැග්ගා නිවන් පුරය බලා යන සංචාරයට. දැන් ඔන්න අපිට ඈතින් පේනවා නිවන් පුරය. ඉන්දියාවට උනත් ගියාම ඉන්දියාව පේනවනේ බෝඩර් එක. අටකට යනකොට බෝඩර් එක පේනවා. බෝඩර් එක පේනවා. හරි. අපි හඳුනගත්ත විදියට මේ නිවන නිවන කියලා කමන්නේ වැරදුනාට කමක්ම නැහැ. අපි කියමු නිවන කියලා හඳුනගෙන දැන් ඔන්න අපිට බෝඩර් එක පේනවා. නිවන් පුරේ බෝඩර් එක මොකද්ද? මොන වගේද? හෑ සමාධිය. තව තවයිද හිතන දේවල් කියන්න බලන්න.
ශූන්‍යතාවය.
තව හෑ ශ්‍රද්ධාව. දැන් ඔන්න බෝඩරේ පේන. තව හොඳයි. නිවනේ ස්වභාවය කියන්නේ දැන් රටක වුණත් හැඩ තියෙන. දැන් අපේ රට අඹගිඩියක් වගේ කියලා කියනවා හැඩේ. ඒ වගේ නිවන් පුරේ හැඩයක් ඇතිනේ නේද? ඉන්දියාවෙත් එක එක්තරා විදියක හැඩයක් තියෙනවා. ඒ වගේ හැම රටකම යම් යම් සතුන්ගේ ස්වභාවයන්ගේ හැඩ දක්වලා තියෙනවා. මේ නිවනෙත් එහෙම නැත්නම් නිර්වාණ ලක්ෂණ කියන වචනේ පාවිච්චි කරන්නේ නිවනෙත් අපි පොඩ්ඩක් හැඩ පොඩ්ඩක් බලමු. නිර්වාණේ හැඩ කොහොමද කියන බලන්න නිවන මොන වගේ හැඩයක්ද තියෙන්නේ කියලා. දැන් ඔබ දකින්න ප්‍රාර්ථනා කරන දේ තුල හැඩේ ඔබ බලා ගන්න එපා. කවුරු හරි කෙනෙක් දැන් ඔබ එළියට බහලා සංචාරයට යන්න ලෑස්ති වෙනකොට ඔබෙන් අහනවා මිතුරෙක් ඇවිල්ලා ඔබ කොහෙද යන්නේ? මම යන්නේ නුවර දළදා මාලිගාවට. ඉතින් නොදන්නා විදේශිකයෙක් නිසා එයා අහනවා මොකද්ද දළදා මාලිගාව කියන්නේ? මොකද දල්දා මාලිගාවේ ස්වරූපය, මොකද දල්දා මාලිගාවේ විශේෂත්වය, මොකද දල්දා මාලිගාවේ හැඩය, මොකද දල්දා මාලිගාවේ පාට. ඔහොම අහන්න පුළුවන් නේද? අහන්න පුළුවන්. ඉතින් ඔබත් නිවන ගැන හොයාගෙන මේ අමාරු දාන නෙමෙයි අහන්නේ, හිතන්න පුරුදු කරන්න. තේරෙනනේ? එතකොට අපේ අවදි වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ දන්න තැනින් පොඩ්ඩක් එහාට අපි හැමතිස්සෙම වර්ධනය වෙනවා. මමත් ඔන්න ඒ විදේශිකයෙක් වගේ ආවිල්ලා ඔබ යන කොහෙද යන්නේ? අපි මේ හාමුදුරුවෝ සංචාරයක් හදලා තියෙනවා නිවන් පුරේ බලන්න යන්න. අපි මේ එහෙ යන්නේ. ආ. මීට කලින් ගිහිල්ලා තියෙනවද? දැන් දල්දා මාලිගාවට නම් ගිහිල්ලා තියෙනවනේ කලින්. නිවන් පුරේට ගිහිල්ලා තියෙනවද? උත්තරේ මොකද්ද? නෑ කියන එක නේ උත්තරේ. එතකොට දෙවීම් පුරේ තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. නිවන් පුරේ නෙමෙයි දෙවීම් පුරේ ජීවත් වුණා. දැන් නිවන් පුරේට යන්න නම් එහෙනම් ස්වාමීන් වහන්සේ ගියපු කෙනෙක්ගේ, ගුරුන් වහන්සේ කෙනෙක්ගේ වචනේ ටිකක් පිළිගන්න සිද්ධ වෙනවා. ඒ ළමදිව එක්ක යන අය කියන්නේ අපි මේ 100ක් වතාවක් ගිහිල්ලා තියෙනවා, අපි 18 වතාවක් ගිහිල්ලා තියෙනවා. ඔහොම කිය කියන්නේ ඒගොල්ලෝ ඒකයි. එතකොට අර ශ්‍රාවකයාට විශ්වාසය දවුරු කරන්න අපිට ඒ තරම් පුරුදු මේ රට කියලා. ඒ වගේ දැන් ඔන්න ගුරුන් වහන්සේ හැටියට මම ඉදිරිපත් වෙනවා. ඉතින් මම ඉදිරිපත් වෙලා කියනවා දැන් හැමෝම ලැස්තිද යන්න. හරිනේ? හැබැයි එක ස්වභාවයක් තියෙනවා මේ අනුතුරු ඇගවීම. ගියොත් ආයි එන්න බෑ. කිසිම සම්බන්ධතාවයක් කමියුනිකේෂන් එකක් නැහැ. ස්කයිප්, සෙල්ෆෝන්, ටෙලිෆෝන්, ෆේස්බුක් නිකුත්. ඕකුත් නැහැ. දැන් කොහොමද බලන්න දැන් කැමතිද කියලා බලන්න යන්න සංචාරයට මේ උපදෙස් ලබා දෙන්න එපා. ගියොත් ආයි එන්න බෑ. කිසිම මේ ආයි කමියුනිකේෂන් එකක් තියාගන්න බෑ. ඒ කලමනා ටික මම පස්සේ කියන්නේ. ඉතල මූලික සිද්ධාන්ත වලට කැමතිද කියලා බලන්න ඕනේ. ගියත් ආයි එන්න බෑ. ගියාම තමයි. කිසිම සම්බන්ධතාවයක් ආයි තියාගන්නත් බෑ. අන්න එහෙම ගමනකට කියන අභිනික්කමනය කියලා. ආයි එන්න නෙමෙයි යන්නේ. යන්නම යන්නේ. ඇත්තටම එහෙම ගමනක් යන්න සූදානම් ඔබේ හිත. බුදුහාමුදුරුවෝ ඉන්නේ එහෙ. සරියුත් මුගලන් හාමුදුරුවෝ ඉන්නේ එහෙ. ඇසි ආනන්ද නන්ද රාවුලාදී ඔක්කොම අය ඉන්නේ එහෙ. කැමතිද මේ ඔක්කොම ටික අතහැරලා දාලා යන්න? ඈ කැමතිද ඔක්කොම යාළු ඉඩ කඩන් දීපොළ වස්තු අපින් බෑ කිව්වත් මේකයි යථාර්ථය. ගොඩාක් අය ඔය පන්සලට එන අයත් කී කියා ඉන්නේ අනේ වෙලාවක් නැහැ, අනේ ඉන්න විදියක් නැහැ, අපිට වෙලාව නැහැ, අපිට බෑ කිකේ ඉන්නවා. මෙන්න යාම heart attack එකක් හැදලා මැරෙනවා. දැන් උන්නේ අපිට කෝල් එක එනවා මෙන්න අපේ තාත්තා, මෙන්න අපේ අම්මා, මෙන්න අපේ බාප්පා මෙන්න නැති වුණා කියලා. ඉතින් අපිට කියන්න තියෙනවා දැන් නම් වෙලාව තියෙනවා. දැන් මෙච්චර දවස් වෙලාව නැතුව නේද ඉන්නේ? දැන් වෙලාව තියෙනවා යාට. ඉතින් අර මොකද දේහ ළඟට ගිහිල්ලා ඉතින් කියන්නේ දැන් නම් වෙලාව තියෙනවා දිගහැරලා ඉන්න නේද? බලන්නේ මිනිස්සයාගේ හැටි නේද? ඈ තමන්ගේ මරණය තේරුම් ගත්තේ නැහැ මේ ඔක්කොම දාලා යන්න තියෙනවා කියලා තේරුම් ගත්තේ නැහැ මේ දාලා යන්න තියෙන දේ ළඟ ළඟ තියෙනවා කියලා තේරුම් ගත්තේ නැහැ. ඔන්න දැන් නම් වෙලාව තියෙනවා. හරි. දැන් මේ ඔබ අප මෙහෙම ඉන්නවා. කිසි දෙයක් අත්හරින්න බැරුව මනස බෑ බෑ මේවා අපිට අත්හරින්න බෑ. අපි ගිහියෝ අපේ දේවල් අපි ගොම මාරුවෙන් හම්බ කරගත්ත දේවල් කීකේ හිත හිතන් ඉන්නවා. නමුත් මේ මාරයා කියන කෙනාට අසුරු සැනයි නේද උන? කවුරුත් ජීවත් වෙච්ච හැමෝම මේ මේ මැරෙන්න හිතාගෙන ජීවත් වෙච්ච අය නෙමෙයි. හදිස්සි මැරෙන්නේ. අනතුරකින් මැරෙනවා නේද? ලෙඩ රෝගයකින් මැරෙනවා. නොයෙකුත් විපත් කියලා තියෙනවා. එතකොට කිසිම වෙලාවක ස්ථීර භාවයක් තියන්න බැරුව පුදුම අස්ථීර භාවයක ජීවිත තියෙන්නේ කියලා තමන්ට තමන් ආරෝපණය කරලා තේරුම් ගන්න. එතකොට ඒකෙන් අපිට උදා වෙන්නේ මොකක්ද? ඒ සිතුවිල්ල නිසා අපේ තියෙන ආත්ම සෙනෙහයේ මාන්නය ටිකක් අඩු වෙනවා. මේ අල්ලගෙන ඉන්න ආත්ම සෙනෙහයේ මාන්නය අඩු වෙනවා. මම මේක අත්හරින්න තියෙන දෙයක්. මම මේක අල්ලගන්න හැදුවට අල්ලගන්න බැරි දෙයක්. මේ දුරු කරන්න මේ නිවන් පුරයට යන්න තියෙන බර. එයාපෝට් එකේදී අල්ලගෙන වැඩිපුර බර ගෙනින කට්ටිය අර ඩස්ට්බින් වලට දානවනේ කේකිය. ඈ මේ නිවන් පුරයට ගෙනියන්න තියෙන බර තමයි මේ නිදහස් කරගන්න. දැන් ඔන්න ඒ කාරණේ තේරුම් ගත්තා. දැන් නිවන් පුරයට යද්දී ගෙනියන්න ඕන කලමනා මොනවද කියලා අහුවනේ. අවශ්‍ය දේවල්. ඔව්. ගෙනියන්න ඕන දේවල් කිසිවක් නැහැ. මොකද එහෙ සියලු accommodation සපේනවා. සුකන් දෙනවා. නොගෙනිය යුතු දේවල් පමණයි තිබෙන්නේ. දැන් ඒ ලිස්ට් එක පමණයි තියෙන්නේ. නිවන් පුරයට යද්දි ගෙනියන්න ඕනේ ඔක්කොම අපි දෙනවා. ඒ ගැන කලබල වෙන්න එපා. නොගෙනිය යුතු දේවල් පමණයි තියෙන්නේ. ගෙනිය යුතු දෙයක් නැහැ. පළවෙනි නීතියෙම එවනවා මේ ලෝකෙ කිසි දෙයක් ගෙන්න එපා කියලා. ඒ මොකද කියලා හෙව්වොත් ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගලොත් එහෙම ගෙල්ල දෙන උත්තරේ තමයි ඕගොල්ලෝ මේ ලෝකේ තියෙන බිස්කට් පැකට් ෂොපින් බෑග් එකේ මේ අරන් ගිහලා එහෙ දැම්මම එහෙත් ගඳ ගන්නවා. ඒක නිසා කියනවා ඔය ලෝකේ තියෙන දේවල් හැමදේම ඕ මේ ඇවිල්ලා මේ කුඩු ගොඩු පිරෙනවා ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ ලෝකේ තියෙන කිසි දෙයක් ගේන්න එපා කියන අන පළමුවෙන්ම එනවා වීසා එකේ. එකඟයිද? මං අනේ යන්න ලෑස්තිද දැන්? යන්න ලෑස්ති නැත්නම් ලෑස්ති කරගන්න හරි අමාරුයි. ලෑස්ති කරගන්න නැහැ මම කොහොම හරි යනවා මේ ගමන. මට මේ ගමන කොහොම හරි යන්න පුළුවන්. හිත ලෑස්ති නැහැ. මොකද යුද්ධයකින් හදාගන්න ඕන හිත. දම දිවවඳින්න උනත් යන්න මේ වෙලාව හදාගන්න මොනතර යුද්ධයක් කරන්න ඕනද? ඈ ගේ බලා ගන්න මේක කළා කාදර ඥාති කෙනෙකුට එන්න කියලා මේක කළා. ලයිට් බිල් වතුර ටික කේවල කරනවා ටික ඒක ටික කරලා බැලන්ස් කරලා යන්න ඕන. මේ ලෝකෙ කිසි දෙයක් ගේන්න එපා කියන පළවෙනි කොන්දේසි තියෙනවා. හරිනේ. එකඟයිද? හරි. මේ ලෝකෙ කිසි දෙයක් හොඳට වචනේ පරිසමාප්ත අර්ථයෙන් තේරුම් ගන්න. හරි පුළුල් තේරුම් ගන්න වචනයක් තියෙනවා. මේ ලෝකෙ තියෙන කිසි දෙයක් ගේන්න බෑ. දැන් එතකොට පංචස්කන්ධ ගෙනියන්න පුළුවන්. පංචස්කන්ධ ගෙනියන්න බැහැ. ඇඳන් ඉන්නේ ඇඳුම ගෙනියන්න පුළුවන්. ඒක ගෙනියන්නත් බැහැ. එතකොට මේ මතකයන් ටික ගෙනියන්නත් බැහැ. මොකද මේ මතකයන් එහෙට වළංගු නෑ. එහෙටමයි ඒව වළංගු. දැන් කොහොමද? කොහොමද නීතියේ බරපතලකම? දැන් අපිට කොහොමද යන්න වෙන්නේ? මේ හිතන්න පුරුදු කරන්න කියන්නේ ආ හිතන්න පුරුදු
තීරමනේ අපහැරිය කියන්නේ කියලා යනවා නම් එතෙන්ට යන්න කියනකොත් නෑ යන දේකුත්
නෑ යන්න කියනකොත් නෑ යන දේකුත් නෑ එහෙම හිතන්න අපි තේරුම් ගන්න ඕන අන්න හරි සිත කියලා කියන්නේ අපි මේ ලෝකේම තියෙන මතකයන් ටිකනේ දැන් ඔය මනියන්ට තියෙන ප්‍රශ්න ටිකව නෙමෙයි මේ මහත්යට තියෙන්නේ. මේ මහත්යට තියෙන ප්‍රශ්න ටික නෙමෙයි මේ මහත්යට තියෙන්නේ. ඔය මහත්යට තියෙන ප්‍රශ්න නෙමෙයි මේ මහත්යට තියෙන්නේ. එහෙම නේද? හැමෝටම එහෙම නේද? එතකොට මතකය අරයට තියෙන මතක ප්‍රශ්න නෙමෙයි මෙයාට තියෙන්නේ. එතකොට මතකයන් Tamanට පෞද්ගලිකයි. ඈ? ප්‍රයිවට් දේවල් ඔක්කොම තියෙන්නේ. ඈ? Tamanට පෞද්ගලික වූ දේවල් තියෙන්නේ. පෞද්ගලික දේවල් එක්ක. තමන් ඒක හිතන ආකාරය හිතන විදිය ලෝභ දේශ මොහවල ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකනේ එකිනෙකාට එකිනෙකාට වෙනස් වෙන්නේ. දැන් එකම භාණ්ඩයක් වෙන්නලා 10 දෙනෙක්ගෙන් ඇසුවොත් ඔබට මේ ගැන මොකද හිතෙන්නේ කියලා විවිධ අදහස් දක්වනවා. දැන් කිරිහට්ටියක් දීලා අපි කිව්වොත් මේක කන්න කියලා 10 දෙනෙක් මොකද කියන්නේ? 10ක් කියයි. එක මිනිස්සෙක් වෙන්නලා ඔයා අර මිනිස්සය ගැන මොකද හිතන්නේ කියලා වු. දැන් ඔබට පේන්නේ මේ ඉන්න හාමුදුරුවෝ එක්කෙනෙක් හැටියට නෙමෙයි. මෙතන 100ක් ඉන්නවනම් 100ට පේන්නේ හාමුදුරුවරු 100ක්. අපි හිතන එක හාමුදුරුවෝ ගැන ඉන්නේ කියලා. නෑ හාමුදුරුවෝ 100ක් වෙනවා. දැන් තේරෙනවනේ අපේ මේ මනෝ විකාරයේ තියෙන බරපතලකම. ඒ විංගට තමාගේ ආත්මය පිළිබඳව ඔබ මොකද හිතන්නේ කියලා ඇහුවොත් 100 දෙනෙක්ගෙන් 100 දෙනා 100 ආකාරයක උත්තරයක් දෙනවා. තමාගේ නිවස ගැන තමා මොකද හිතන්නේ කියලා ඇසුවොත් 100 දෙනා 100 ආකාරයක උත්තර දෙන්නේ. නමුත් නිවස හැමෝටම එකයි. තමාගේ දරුවෝ කිව්වම හැමෝම මව්පිය දෙපළගේ දරුවෝනේ. හඳයි. තමන්ගේ දරුවෝ ගැන තමන් මොකද හිතන්නේ කියලා ඇහුවොත් මව්පියන්ගෙන් 100 දෙනෙක්ගෙන් 100ක් උත්තර දෙන්නේ. එහෙනම් තමන්ට ආවේනිකයි, තමන්ට පෞද්ගලිකයි, තමන්ගේ අස්මිමානයෙන් යුක්තයි, මේ මම වෙමි කියන තැනින් යුක්තයි මේ හැම පොදු සංකල්පයක්ම. එහෙමනම් මේවට සත්‍ය කියලා කියන්න පුළුවන්ද? නෑ. මේකට කියන්න පුළුවන් පුජ්‍යල සත්‍ය. ඒ පුජ්‍යලයා විසින් සත්‍යයි කියලා හිතන දේ. එතකොට මේ පුජ්‍යල සත්‍ය නෙමේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඕ තථාගත සත්‍යයක් පෙන්වුවා. පවතින ස්වභාවයක් පෙන්වුවා. ඇත්තක් පෙන්වුවා. නැත්තම් ලෝකෝත්තර සත්‍යයක් පෙන්වුවා. ලෝකෙන් ඈතර. ලෝකෙන් ඈතර කොහෙද තියෙන්නේ? දැන් මෙහෙම දැකගෙන දැකගෙන ඇහෙන් යනවනේ ගමන. මේ ඇහෙන් කොච්චර දුර දකින්න පුළුවන්ද?
ඒකත් සීමාවක් එක්කන හරියනුව වැඩි දුර ප්‍රමාණයක් දකින්න බැන්නේ කොහොමද?
අපි හිතමු මේ ඇහෙන් මෙහෙම බලාගෙන 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 ගිහිල්ලා කොහොම හරි මේ දැකීම කියන එක කවදතරි අවසන් වෙනවා. එතනින් එහාට මොනවද තියෙන්නේ? දැන් මේ කන කියන ශබ්දය අපි මේ ඇහෙනවයි කියලා අපි හිතුවට අපිට හැම ශබ්දෙම ඇහෙනවයි කියලා කිව්වොත් ඇහෙනවද හැම ශබ්දෙම? ඇහෙන්නේ නැහැ. සමහරලාට මේ බලු කුක්කන්ට ඇහෙන ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ඇහිච්ච සද්ද වලින් තමයි මේ හදාගත්ත ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. ඇහිච්ච නැති සද්දයක් එක්ක නෙමෙයි. දැන් එතකොට අපි හිතනවා මේ අපිට මේ තේින්නේ මේ හැමදේම කියලා. නෑ. අපේ ඇහි වර්ණ සංයෝජනයේ ස්වභාවයට අනුව තමයි මේ අපිට පේන්නේ. අපිට පේන්නේ නැති දේවල් සතුටට පේනවා. නෑ අපිට ඔය සාමාන්‍යයෙන් තියෙන අදෘශ්‍යමාන ශරීර හොල්මන් වගේ දේවල් ඒවා පේන්නේ නෑනේ. දිව්‍යමය ආත්ම හැරෙමේ පේන්නේ නෑ. නමුත් ඔය භාවනාවන් දිනු කරගත්තාම බුදුවරු රහතන් වහන්සේලාට ඒවත් දකින්න පුළුවන්. දිබ්බ චක්කු කියලා නේද? පහළ වෙනවනේ ඈ. එහෙමනම් අපි හිතන්න හොඳ නෑ මේ අපිට මේ පේන ලෝකය තමයි සමස්ත ලෝකය කියලා. මීට වඩා ලෝක තියෙනවා. මීට වඩා ඇහෙන දේවල් තියෙනවා. ඒ ඉන්ද්‍රියන්ගෙන් තොරව පවතින ලෝකයට තමන් ගමන් කරන්න ඕන, තමන්පත් වෙන්න ඕන. ඔය ශූන්‍යය කියන එක ඇද දකින්නේ ශූන්‍යය කියන එක. ශූන්‍යය කියන එක අපි හඳුනගත්තේ කොහොමද? දැන් මෙතන පුටුවක් තියෙනවා. අතන පුටුවක් නැහැ. එහෙම නැත්තම් මේ කණු දෙක අතරේ අවකාශයේ කිසිවක් නැහැ. අහස දිහා බැලුවාම ඒ අවකාශයේ කිසිවක් නැහැ. අපි ඒකටද ශූන්‍යය කියන්නේ? හරි බලන්න කියන්න බලන්න. ශූන්‍යත්වයේ උපරිම පැහැදිලි කිරීමක් කරන්න බලන්න. දැන් හිතන්න පුරුදු කරන දැන් සෑහෙන මොලේ මහන්සි වෙන්න ඕනේ.
දැන් මිනිස්යාගෙන් පැත්තෙන් ගත්තොත් සිතක් නැති, සිතුවිලික් නැති.
ඔව් සිතක් නැති.
උපදින්නේ නැහැ, සිතුවිලි උපදින්නේ
නැහැ. උපදින්නේ නැහැ. හරි. තව කියන්න බලන්න විග්‍රහයන් කරන්න, හැමෝම විග්‍රහ කරන්න උත්සාහ කරන්න ඕන. හැමෝම විභාගයට උත්තර සපයන්න. ඈ ශූන්‍යත්වයේ උපරිම පැහැදිලි කරන්න බලන්න. තව පොඩි වචන කීපකින් පැහැදිලි කරන්න. කල්පනා කිසිම දෙයක් නැති. මොකද්ද මේ කිසිම දෙයක් කියන එකෙන් අදහස්
කරන්නේ?
භෞතික
දේවලුත් නැහැ මොකද? එතන ඇත්තේ කුමක්ද?
හිස් බව.
එතන 100ට 100ක් හිස්ත. එහෙම නැත්නම් එක් ධර්මතාවයක් හරි එතන පවතිනවා. නැවත
හට නොගැනීම.
නැවත හට නොගැනීම. ඒ හිස් බව දකින්නේ කවුද?
සහත් බව.
එතකොට ඒ හිස් බව ඔබට පේන්නේ නැද්ද? ඈ අසහා කරන්නේ සිරුරයි. ඔබට පේන්නේ නැද්ද ඒ හිස් බව?
තේරෙනවා. ඒක
අවබෝධ කරගන්න බැරි තත්ත්වෙ කියන්නේ. මොකද අවබෝධ කරගන්න බැරි. හරි ලේසි ධර්මයක් නේ. ඇලීම් බැඳීම් වැඩි හින්ද නිවන් දකින්න බෑ. ගොඩක් අයගේ ලොකු ප්‍රශ්නයක් මේක. ගොඩක් අය හිතාගෙන ඉන්නවා ඇලීම් බැඳීම් නැති කරලා තමයි නිවන් දකින්න ඕන කියලා. මේක ටිකක් ආందోళනාත්මක වචනයක්. හොඳට අහගෙන ඉන්න. නමුත් මම කියනවා නිවන් දැකලා තමයි ඇලීම් බැඳීම් නැති කරගන්න ඕන. මම උදාහරණ කීපයක් කියන්නම්. ඇඟේ කුණු සෝදගෙන සබන් ගන්න පුළුවන්ද? බෑනේ. සබන් ගාලයි කුණු සෝදන. ඇඳුම් වලට ෂැම්පෝ දාන්නේ නැතුව මේ සෝදන කුඩු දාන්නේ නැතුව ඇඳුම් සෝදලා සුදුන කුඩු දානවද? නෑ. සේදෙන්න ඇඳුම් සෝදන කුඩු දාන්නේ. ඊට පස්සේ අඳුර දුරු කරලාද අපි ලයිට් දාන්නේ? නෑ. ලයිට් එක දාලයි අඳුර දුරු කරන්නේ. ලාම්පුවක් පත්තු කරලයි අඳුර දුරු කරන්නේ. එතකොට නිවන් දැකලයි කෙලෙස් නැති කරන්නේ. කවුරුත් කියලා නැතුව ඇති. පොඩ්ඩක් හිතලා බලන්න මේ හාමුදුරුවෝ මේක මෙහෙම කියන්නේ ඇයි කියලා. මම නම් සාමාන්‍යයෙන් ලයිට් එක දාලයි රැයට අඳුර දුරු කරන්නේ. ඔබගොල්ලෝ මන් දන්නේ අඳුර දුරු කළා පස්සේ ලයිට් දානවලු කියලා. ඔන්න ඔය ක්‍රමේ තමයි බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණේ. අඟුලි මාලේ යකෙක් වෙලා ඉනවා නිවන පෙන්ව අඳුර දුරු වුණා. පටාචාරාව සිහිය නැති කාන්තාවක් වෙලා ඉන්නේ නිවන් ධර්මයේ පෙන්ව අඳුර දුරු වුණා. ආලවක යකා යක්ෂයෙක් වගේ ඉන්නේ නිවන් ධර්මයේ පෙන්ව අඳුර දුරු වුණා. දැන් අලුත් මගක් නේද? ටිකක් අලුතෙන් ගමනක් යන්න පුළුවන් නේද? අපි මෙච්චර කාලේ එරිලා හිටියේ. දැන් ඕන නෙගිටලා යන්න පුළුවන්. ඉස්සෙල්ලා නිවන් දකින්න මහන්සි වෙයි.
ඒකට පෙර කුසල ශක්තියක් හරි මන්නේ පෙර දිනාපු දේ තියෙනවන්නේ.
අපි පෙර නොයෙකුත් දේවල් අරගෙන තමයි මේ හැමෝම එන්නේ. හැබැයි අඩු වැඩි එන්නේ පොඩ්ඩක් අඩු වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන ඉන්න අයගේ බැංක account එක 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 විදියයිනේ. නමුත් බැරි ගමන් නැහැනේ කාටවත් ජීවත් වෙන්න. ඒක පොඩ්ඩක් අඩු වැඩි ක්‍රමයක් තියෙන්නේ. ඈ කෙරෙකට මිලියන ගාණක් තියෙනවා. තව දෙකක් තුනක් තියෙනවා නේද? තව කෙරෙකට pension එක විතරයි තියෙන්නේ. කොහොම හරි ජීවත් වෙනවා කවුරුත් මිට ගාගෙන. ඈ ඉතින් මේ කුසල අකුසල එකත් account එක වගේ තමයි. ශක්ති වැඩිපුර තියන අය ඉක්මනින් ධර්මයට ලං වෙලා ඉක්මනින් මේක අවබෝධ කරගන්න. අනිත් අය පොඩ පොඩ යමු වෙලා අවබෝධ කරගන්න. සමහර අය ළඟ හිටියත් එන්න බැරි හේතු කියනවා. සමහර අය දුර හිටියත් හේතු නැහැ. කොහොම හරි ඇවිල්ලා මේක දකිනවා. තේරුණානේ? දුර හිටියත් එනවා. මට මතකයි මේ අම්පාරේ ඉඳලා එනවා සමහර අය මගේ දේශනාවල් වලට මේ භාවනා මධ්‍යස්ථාන. ඉතින් මං අහන කීයටද එන්නේ? රාත්‍රි 2ට නැගිටලා ඉන්නේ. උදේ 7 වෙනකොට බහනා මන්දස්ථාන. මොකක්ද එකෙන් අදහස් වෙන්නේ? ආ එතකොට අනේ පිටු සිටුතුමාට අහන්න ලැබුණාම ලෞතර බුදු කෙනෙක් ඉන්නවයි කියලා මහරහ යනවා එළිය වෙනකන් ඉන්න බෑ කියලා. පන්දම පත්තු කරගෙන බලන්න. ඒ තරම් මනස පිබිදෙන. ඒක තමයි කුසලය. ඉතින් ඔබ ළඟත් යම් ඔබේ ආත්මයට පිළිසරණක් ඇති කරගන්න ඔබට ඒ ආශාව ඒ උනන්දු ඒ ඕනකම තිබුණොත් එහෙම ඔබ මේක දිවාරයේ හොයාගෙන යනවා. කරන්න පුළුවන් හැම කැපවීමක්ම ඒ වෙනුවෙන් කරනවා. මේ ධර්මයේ තේරුම් ගන්න. මොකද හේතුව ඔබට ඔබ තමයි පිළිසරණ. අනුන් වෙනුවෙන් හිතාගෙන ඒ වෙනුවෙන් ජීවත් වෙන්න අනුන් නිසා ආඩම්බර වෙන්න අනුන් නිසා ජීවත් වුණොත් එහෙම ඒක මහා පුදුමයක්. දැන් ගොඩාක් අය ඔය මේ මලගෙවල් වල යන්නේ. අනේ මන් දන්නේ ඒගොල්ලොත් එක්ක මැරුණාම අපිටත් ගෙන්න ගන්න. එහෙමත් නැත්නම් මැරිච්ච මිනිස්සු වෙනුවෙන් කෙසේ වෙතත් අර ඉන්න මිනිස්සයන්ගෙට පොඩ්ඩක් මූණ පෙන්නලා එන්න. හරි බයක් තියෙනවා අපි නොවියොත් අපිත් එක්ක තරහ වෙයි කියලා. එහෙම වෙනවත් එක්ක ලංකාවේ හැටි තමයි ඒක වෙනවත් එක්ක. මන් නම් ඒකේ අනිත් පැත්ත කරන්නේ. ජීවත් වෙලා ඉද්දි හොඳට කතා බහ කරනවා, පවතිනවා, අනුශාසනා කරනවා. මලොත් එහෙම ඔන්නෝ කස්ස අස්කල්ලා දාන්න පුළුවන් තරම් ඉක්මනට කියලා කියනවා. මොකද හේතුව එතන වැඩක් නැහැ. මේ ධර්මයේ අවබෝධ කරගත්ත මෝපියෝ පවා නැති වුණා. මට කිව්වහම මම කියන්නේ මං අම්මාලාට තාත්තලාට අනුශාසනා කළා ජීවත්ව සජීව විඥානිකව ඉද්දි. දැන් අවිඥානික දරගඩක් තියෙන. ඔකට ලයිට් වල ටිකක් වටේට එල්ලලා දවස් ගානක් බෙර ගහලා ඔක තියාගත්තා. දැන් මේ ඔක ගිහින් දාන්න ওই චිමිනියකට දාලා ඔක පුච්චලා අලු ටික කොහේ හරි දාලා සෝනක් හදලා ඒක මොකක් හරි එකක් කරන්න. මොනවද මේ කරන්නේ මිනිස්සු? එතකොට අපිට අවශ්‍ය මේ සවිඥානික මිනිස්සයනේ නිවන් දකින්නේ. හරියට නිවන් දකින්න බෑ. ඔන්න නිවන් දකින්න නම් මේ දැන් දකින්න පුළුවන්. මොකද කොහෙන්ද නිවන් දකින්නේ? හරි කොතනින්ද කියන්නේ නිවන් දකින්නේ? දැන් නිවන් දකින්නේ ඇහක් තියෙනද? මේ දැකීම දැකීම කියලා වචනේ පාවිච්චි කරන හැමතැනම. ප්‍රඥාව. තව? හරි ඊළඟට මම අහන්නම්කෝ ප්‍රඥාව අපේ කොහෙද තියෙන්නේ ඔළුවේ? දැන් ඇහ කිව්වම මෙතන තියෙනවා. මේ තියෙන්නේ ඇහ. මේ තියෙන්නේ කන කියලා පෙන්නන්න පුළුවන්. ප්‍රඥාව කොතනද
තියෙන්නේ?
මනස. මනස තියෙන්නේ කොතනද? සිත කොහෙද
තියෙන්නේ?
හදවතේ.
හදවත්
රූපේ ඇතුළේ සිත කියලා එකක් තියෙනවා කියලා කියනවා. දැන් ඊතර තමයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාව කියන වචනේ හොඳට සරලව තේරුම් ගන්න තේරෙන විදිහට සංවේදීව මෙන්න මේක ප්‍රත්‍යඥානය. ප්‍රත්‍යඥානය කියන්නේ මම මේ වතුරකට ඇඟිල්ල එබුවාම මේක උණු වතුර එකක් නම් මට මොකක්ද දැනෙන්නේ? රසය. මේක ගොඩාක් සීතල වතුර ගන්නවා. මට දැනෙන්නේ සීතල. ඒ වගේම ඇසිඩ් එකක් හෝ වෙන මොනවා හරි දෙයක් තිබුණොත් එහෙම මගේ ඇඟිල්ලට දැනෙනවා පිච්චෙන සුළු ස්වභාවයක්. එහෙම නැත්නම් මිරිස් වගේ දෙයක් තිබුණොත් දැවිල්ල ස්වභාවයක් ආදී වශයෙන් දැනෙනවා. එතකොට ඒ දැනෙන දේ දැනෙන විදියට අපිට තේරුම් ගැනීමේ කුසලතාවයක් තියෙනවා නම් අන්න එයාට කියනවා ප්‍රඥාවන්ත මනුස්සයෙක් කියලා. එතකොට ප්‍රඥාවන්ත මිනිස්සුයෙකුට තමයි මේ සමාජයේ මේ දුක තේරෙන්නේ, මේ ප්‍රශ්න තේරෙන්නේ, මේ ගැටලු තේරෙන්නේ, මේ සංසාර බය තේරෙන්නේ, අපා බය තේරෙන්නේ. අනේ මෙච්චර ප්‍රශ්න ගොඩක් මේ ලෝකේ තියෙනවද කියලා තේරෙන්නේ කාටද? ප්‍රඥාවන්තයාට. මොකද මෙච්චර මේ විඳමින් විඳවමින් ජීවත් වෙන ජීවිතයේ යථාර්ථය තේරෙන්නේ ප්‍රඥාවන්තයාට. ප්‍රඥාව තිබුණොත් පමණයි ගැළවීමක් හිතෙන් හටගන්නේ. නැත්තම් රුපියල් 18ක් මිනිස්සු කැටිකොළු වරම් මිනිමරා ගන්නවා. තේරුණානේ? ප්‍රඥාව තිබුණොත් එම් ඕන ඔය ඇතරරෝ දාලා යා සංසුන් වෙනවා. එතකොට ප්‍රඥාවන්ත මිනිස්සෙක් වුණාම මෙතන ඇති වෙන සංවේදීතාව යා මනා කොට අඳුනා ගන්න. එහෙමනම් සද්ධර්මයේ අහන්න ඕන කොහමද? ප්‍රඥාව. එතකොට ස්වාමින් වහන්සේ මේ කියන කරුණ ඔක්කොම විහිම හකුලවල බලද්දි උන්වහන්සේ දේශනා කරන්නේ විද්‍යාව. සත්‍යයක්ද? මේ කියන්නා වූ තැන නිර්වාණය තියෙනවද? මේක මම කොහොම හරි අවබෝධ කරගත යුතුයි. මේක මම විමර්ශනය කළ යුතුයි කියන ආදී මේ අදහස් ඔක්කොම පැන නගින්නේ ප්‍රඥාව තිබුණොත් විතරයි. ප්‍රඥාව නැත්නම් එයාට මේ ගැඹුරු සියුම් කරුණු තේරෙන්නේ නැහැ. මහා গুপ্ত අර්ථ, ගැඹුරු අර්ථ තියෙන දේවල් තේරෙන්නේ නැහැ මේ ප්‍රඥා සම්පයුක්ත නැත්තම්. මේ ප්‍රඥා සම්පයුක්ත භාවයේ උපරිමයේ උච්ච අවස්ථාවටම යන්න ඕනේ. දැන් බලන්න සංගීතඥයෙක් සියුම් ස්වර නාද ගැන පවා පුදුම සවන් දීමකින්නේ ඔවුන්ගේ සංගීත නිර්මාණයන් සිද්ධ කරන්නේ. අර පිටින් ඇහෙන ශබ්දයේ මදි නිසා තමයි ඒගොල්ලෝ කන් දෙකටම දෙකක් හයි කරගන්නේ. ඒ කියන්නේ වෙන කිසිම දෙයක් ඇහෙන්න එපා, මට සංගීතේම පමණක් ඇසේවා කියලා. මම හිතන්නේ ඔබත් මේ සංගීතඥයා වගේ මට සද්ධර්මයේම පමණක් ඇසේවා වෙනත් කිසි දෙයක් නොඇසේවා කියලා අයුක්කන් දුන්නොත් මේක සියුම්ම සියුම් දේවල් ඔබට තේරුම් ගන්න පුළුවන්. මොකද ඔහුට සියුම් අතිශයින්ම සියුම් නාද පවා ඔහුට දැනෙන්න ඕන. කොයිද මොකද අහු ප්‍රශ්නේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන එක එහෙම තැනක තියෙන දෙයක් නෙමෙයි. අපි හොඳින් අවදීන් සිහියෙන් දෙයක් දිහා බලද්දි අසද්දි හිතද්දි ඒ සිතේ ස්වභාවය, ඒ දැකීමේ ස්වභාවය, ඒ පැවැත්මේ ස්වභාවය, ඒක ලෝභ මූල වෙලාද, ඒක දෝෂ මෝහ වෙලාද, ඒක මෝහ මූල වෙලාද, මොනියම් ක්ලේශයක් පදනම් වෙලාද ආදී වශයෙන් යාට තියෙනා වූ ඒ ස්වરૂපය, ඒ ලක්ෂණය එයාට මනාකොට පේනවා. ඊට පස්සේ යාට ඒ එකම පේනවා චතුරාර්ය සත්‍ය එතන ප්‍රත්‍යාවන්ත. මේක මෙතන මේ මෙන්න මේ ආකාරයට මේ දුක හැදුනේ. මෙන්න මේකයි දුක. මේ දුක හැදුන ආකාරය. මේ දුකෙන් නිදහස් වීමට නම් මම කළ යුතු පියවර මේක. ඒ දුක්ඛ නිරෝධ ධමනී ප්‍රතිපදාවේ ගමන් කිරීම කියන්නේ මෙන්න මේක කියලා මෙයාට ඥාන දර්ශනය වෙනවා. දැන් මේක උප්පත්තියෙන් අපිට ඥාන දර්ශනය වෙන්නේ මේක ලෝකේ හිතාගන්න බැරි අසහාය පුරුෂයෙක් ලෝකේ පහළ වෙනවා. ඒ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. දෙපයින් නැවිදින සත්වයන් අතර ශ්‍රේෂ්ඨතම උත්මයන් වහන්සේ. මේ බුද්ධාන්තර කාලයම ඉවර වෙනකම් ඊළඟ බුදු කෙනෙක් උපදිනකම්. ඇයි එහෙම වෙන්නේ? ලෝකේ මිනිස් සංවේදීතාවය තුල හඳුනාගත හැකි උච්චම දේ නිර්වාණය හඳුනාගත්තේ. දැන් මේ අපි කවුරුත් සිටියද මිනිස් සිත ඉක්මවා හිතන්න බෑනේ. මිනිස් සිත ඉක්මවා හිතන්න බෑ. දැන් ඒ කියන්නේ gederin එහාට හිතන්න බැරි මිනිස්සෙක්. රට ගැන හිතයිද? රටෙන් එහාට හිතන්න බැරි මිනිස්සෙක්. ලෝකය ගැන හිතයිද? ලෝකෙන් එහාට හිතන්න බැරි මිනිස්සෙක්. අපේ ග්‍රහ මණ්ඩලය ගැන හිතයිද? ග්‍රහ මණ්ඩලයෙන් එහාට හිතන්න බැරි මිනිස්සෙක්. විශ්වය ගැන හිතයිද? ඒ වගේම තමයි මේ අපේ සංකල්පයෙන් එහා බලන්න බැරි කෙනෙක් ඉන්ද්‍රිය පහෙන් එහා බලයිද? ඉන්ද්‍රිය පහෙන් එහා බලන්න බැරි කෙනෙක් ජීවිතේ දකීද? විශ්වය දකීද? කල්යාණ මිත්‍රත්වය. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය විශ්ය ඉක්මවා කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ඒ කල්යාණ මිත්‍රත්වයේ අනුශාසනය ශ්‍රවණය කිරීම. ඒ ධර්ම කරුණු ගැඹුරුයි. ඒ නිසා නිරන්තරයෙන්ම ශ්‍රවණය කිරීම හා ඒවා මානසිකාරයේ යදා නිරන්තරයෙන්ම ඒවා හිතන්න පුරුදු වෙන. දැන් මට මතකයි අපි පොඩි ස්වාමින් වහන්සේලා හැටියට ගැඹුරු ධර්ම කරුණක් අපිට ඇසුනහම දැනගත්තාම මම ඒක මේ අල්ලේ ලියා ගන්න. ලියාගෙන මිදුලම දිනනවා, මල් හදනවා, ඒ දේවල් ඔක්කොම කරලා කරද්දි මේක බලනවා. මේක ගැන කල්පනා කර කර මම මිදුලම දිනනවා. මම මහන වෙන්න මේ කිට්ටුව එහා පැත්තේත් ඇවිල්ලා හිටියා. නිවන් මඟ හොයාගෙන යන කාලේ, ගී කාලේ. සසුනේ හිටියා. ඈ? ඒක නිසා මේ විදියට මානසිකාරය කරනවා. මේක අවබෝධ වෙනවා කියලා කියන්නේ ඒ ප්‍රශ්නේ මගෙන් දුර වෙලා යනවා. ප්‍රශ්නයක් දුරු වුණා කියලා කියන්නේ ඒ ප්‍රශ්නෙන් තියෙන පීඩාව මට නැති වුණාම ඔන්න කියන ප්‍රශ්නේ දුරු වුණා කියලා. දැන් මහත්තයා තුවාලයක් හොඳ වුණා කියන්නේ කොහොමද? එතනින් දැනෙන පීඩාව නැති වුණාට පස්සේ අපි කියනවා තුවාලේ සුවයි කියලා. එච්චරයි තියෙන්නේ. දැන් බලන්න ඔබේ තුවාල මොනවද කියලා. මානසිකවතුන. ඔබ වැඩියෙන්ම වේදනාව විඳින්නේ බිරිඳ වෙනුවෙන්ද, දරුව වෙනුවෙන්ද, දේපල වෙනුවෙන්ද, වස්තුව වෙනුවෙන්ද, එහෙම නැත්නම් තමා වෙනුවෙන්ද? තමා වෙනුවෙන්. තමා වෙනුවෙන් අර සියල්ලත් තමා වෙනුවෙන්. වැඩිම දුක් විඳින්න හේතු වෙන්නේ මේ මමංකාරය, අස්මිමානය, සක්කාය දිට්ඨිය විවිධ වචන පාවිච්චි කරනවා. දැන් බලන්න මම කියලා එක්කෙනෙක් වෙනුවෙන් සෑහෙන්න දුක් විඳිනවා. දැන් ඊළඟට ඇහැ කොහොමද අපි ආමන්ත්‍රණය කරන්නේ? මගේ කන, මම කන කියලා කියනවාද? මගේ කන, හරි, මගේ නාසය, මගේ දිව, මගේ නහර, මගේ ඇට, මගේ ඇට මිදුළු, මගේ බඩ, හරි, දැන් ඔක්කොම පෙන්නුවනේ, ඔක්කොම පෙන්නුවා. දැන් ගොඩක් දේවල් පෙන්වන්න පුළුවන් ඔය විදිහට. ඌ මම ඔන්න හොයාගෙන ඌ මම දැන් මම කන පෙන්නවා, මගේ ඇහැ පෙන්නවා, මගේ මස් පෙන්නවා, කෙස් පෙන්නවා, ඇට පෙන්නවා, ඇට මිදුළු පෙන්නවා. දැන් මං අහන්නේ ඌ මම එන දුක් විඳින්නේ කවුරු වෙනුවෙන්ද? හොඳට බලන්න, හොඳට බලන්න. ඔක විමර්ශනය කළා ගැඹුරු අවබෝධයෙන් අපි කතා කරන තැනට එන්න ඕන. අපි ගොඩක් දේවල් ඔය කියන්නේ හරි සරලව. ඔය කිව්වට ලොකු දිගපල්ලක් ඒකේ දන්නේ නෑ. ඉතින් බුදුහාමුදුරුව අහපු ප්‍රශ්නයක් ඔබටත් ඔන්න යොමු වෙනවා. මම කියන්නේ කවුද? දැන් ඕක එකපාරට තේරෙන්නේ අපි ඒ නිසා වචනයක් අනුමාන විසෙන් ලියන්න හොඳ නෑ. අනුමාන විසෙන් ලිව්වම ෆේල් වෙනවනේ. විභාග ෆේල් වෙනවා. හරියට උත්තරේ දැනගෙන ලියන්න ඕන. ඈ ඒ නිසා හරියට උත්තරේ දැනගෙන අපි උත්තරයක් මතු කරගමු. කෝ මම? අනුමාන ප්‍රශ්නයක්ද ස්ථාවරද? දැන්න ගමන් කනා ෂොට් එකක් දෙනවනේ. දීපු ගමන් විභාගෙ ෆේල් වෙනවා. ඈ ඒ නිසා හොඳට බලන්න. කෝ මම? ඉතින් මෙහෙම නේද? ඔව් නේ, කමන්නේ. කල්පනා කළා ඔයගොල්ලෝ එක පාරට උත්තරයක් දෙන්න බෑ කියලා මම දන්නවා. ලෝකේ තියෙන ඉහළම ගැටේ ඔය ගහලා තියෙන්නේ. දහම් ගැට කියන්නේ, දහම් ගැටපද කියන්නේ ඌවට. ඒ කාලේ ඉඳලා ඒ දහම් ගැටපද මිනිස්සුන්ට දුන්නා. ඔය චූලපන්තකට එහෙමත් දුන්නේ දහම් ගැටපදය. ඊට පස්සේ දාරු චීවරට දුන්නේ දුටු දේ දුටු පමණයි කියලා බුදුහාමුදුරු වැඩම කළා. ඒවලම දැක්කා. රජුහරණන් කිව්වේ දහම් ගැටපදයක්. මෙතන මම කියන්නේ කවුද? කෝ පෙන්නන්න කියලා කියන්නේ. ඉතින් මගේ හිත කියලා නේ කියන්නේ. මගේ හිත. දැන් උත්තරේ එහෙම කියලා මන් දෙන්නේ ප්‍රතිචාරය මොකද්ද කියලා බලන් ඉන්නවා නේද? එතකොට ඇයි කියලා ඊට පස්සේ ඔබ ළඟ ඒකට උත්තරේ ඇයි? ඇයි ඒ? ඔබට සැකයි ඔබ දීපු උත්තරේ. ඔබට ඔබ දෙන උත්තරේ සැක නැති වෙන විදිහට ඔබ උත්තරය හොයාගන්න ඕන.
අර කිව්වට ෆයිල් කරනවා මම කියන්නේ.
ඔව්. ඒක කොටස් සයින් කරාම මම කියලා කෙනෙක් නෑ. නමුත් ඒවා ඔබේ ඥාණයෙන්, ඔබේ දැක්මෙන්, ඔබේ සංකල්පයෙන් ඉවත් කරලා අත්දකින්න ඒක. එවිටයි මේ ඥාන දර්ශනය ඔබ තුළ පහළ වෙන්නේ. ඒක අත්දකින්න. මොකද්ද අපි හොයන්නේ? කෝ මම?
ඒ වෙන අනිත් අයට සාපේක්ෂව තමයි මම කියලා කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ. එහෙම අනිත් අය ඉන්න නිසානේ. නැත්නම් ඒ අපි කිසිම ලෝකේ කාන්තාරේ වගේ කිසිම කෙනෙක් කිසිම සත්‍යයක් නැති දැනෙන තනියම හිටියොත් මම කියලා කියන අනුනන කෙනෙකුත් නැහැ.
තමන් දෙන උත්තරේ තමන්ට විශ්වාසයිද කියලා බලන්න. උත්තරේ දීලා මන් දිහා බලාගෙන ඉන්න උමනා නැති මට්ටමට උත්තරේ සාර්ථක වෙන්න ඕනේ. ඒ කියන්නේ ගුරුවරයා ඇවිල්ලත් වැරදි කිව්වත් හරි කියලා හිතෙන මට්ටමට සාර්ථක වෙන්න ඕනේ. දැන් මේ ෆෑන් එක කියලා හැඳුන්වුවාම ෆෑන් එකක් තියෙනවා. ජනේලිය කියලා හැඳුන්වුවාම ජනේලිය කියලා එකක් පෙන්වන්න පුළුවන්. පුටුව කියලා හැඳින්නුවාම පුටුව කියලා එකක් පෙන්වන්න පුළුවන්. හරි වැඩේ ඉන්නේ වෙලා තියෙන්නේ. මම කියලා හැඳින්නුවට මම කියලා කෙනෙක් පෙන්වන්න දෙරියලා. The my body නේක my body. My එක මගේ. මගේ නාහි. මගේ kiss. මම මම මං අහන්නේ මගේ දේවල් නෙමෙයි මම කෝ.
මම කියලා කියන්නේ නේ අදාහ වෙන අද දෙයක් වෙන්න. සමහර මම අහලා තියෙනවා මේ මම කියලා කියන්නේ මේ ඒ පංචේන්ද්‍රයන්ට එන පිටින් එන මේ අරමුණු. ඒවා මම කරගන්නවා කියලාද කියන්නේ? ආදරය කියන එක ආව එක මම කරගන්න. ද්වේෂය මම කරගන්න. අපි හිතන් ඉන්නවා මම නෙවෙයි.
පංචස්කන්ධය දැන් දැන් බලන්න මේ මහන්තේ ගොඩාක් උත්තර දෙනවා. ඔය ඇත්තත් ඒ වගේ උත්තර දෙන්න. පංචේන්ද්‍රයන්ගෙන් ඉවත් වුණාම ඔව්. ඒ ලස්සන වචනකින් ධර්මයේම දේශනා කරලා තියෙන එක හරි ඇත්තම තියෙනවා. කින්නු සත්තෝති පච්චේසි සත්‍යයක් කියලා අපි කොයි විදියටද හඳුනගන්නේ? මාර දික්ටි ගතන්නුතේ. අපි මාර දෘෂ්ටියක් ඕක. මම කියලා මම සත්වයක් කෙනෙක්, මම මනුෂ්‍ය සත්වයක් කියලා ඔය දැනෙන්නේ ඒකයි. තේරෙනවනේ? මම කියලා දැනෙන්නේ මනුෂ්‍ය සත්වයක් නෙනේ. මනුෂ්‍ය සත්ව ඊළඟට බෙදෙනවා ගැහණිය, පිරිමිය කියලා. මේක මනුෂ්‍ය සත්වයක් කියලා අපිට මේ දැනෙන එකට මේ රාත්මේනින් වහන්සේ නමක් කියන්නේ ඒක. මම හිතන්නේ සෝමා රාත්මේනින් වහන්සේ වගේ වජිරා රාත්මේනින් වහන්සේ හරි කවුරු හරි. මාර දිට්ටි ගතන්නුතේ සුද්ධ සංකාර පුඤ්ඤෝය නයිද සත්තුප ලබ්බති. මේ සංස්කාර පින්ඩය මැටි ගොඩක් එකට එකතු කළා වගේ මේ මේ සංස්කාර පින්ඩයක්නේ මේ ඇවිදින්නේ. ඉරු එළිය නිසා, හුළඟ නිසා, ජලය නිසා, මහ පොළොවේ සාරය, ධාන්‍ය වර්ග නිසා මේ පින්ඩේ මේ දුවනවා. ඈ මේක පොඩ්ඩ මේ වෙච්ච ගමන් අනේ අර චිමිනියට දැම්මා ආවල් කෙනා මලා කියලා බෝට්ටරයක් ගැව්වා, පුස්තාල ගෙනින් දැම්මා, අනිත් එවුන් ලස්සනට ජීවත් වුණා. හිට මේක තනියෙන් ගියා. එච්චරයි. මේක සංඛාර පින්ඩයක්. සුද්ධ සංඛාර පින්ඩ නයිද සත්තුප ලබ්බති. මෙන්න මෙයා සත්වයක් කියන නාමය ලබලා තියෙනවා. යතහි අංග සම්භාරා යම් ආකාරයක අංග සම්භාරයක් එකතු වුණාම හෝති සද්දෝ රතෝ ඉති. රතේ කියන නාමය කාර්යක බස් එක කරත්තේ නේ දාශ්ව කරත්තේ ආදී කියන මොනවද මේ ගොඩාක් දේවල් කෑලි ටිකක් එකතු කළාම ඒකට නමක් දෙනවා. දැන් එකම යකඩ කෑලි ටිකෙන් ජපානයේ හදනවා කාර් හදනවා, බස් හදනවා, ලොරි හදනවා, ජීප් හදනවා, මොනවා ඔක්කොගෙම තියෙන එකම වීදුරුයි එකම යකඩයි. එතකොට අපි ඒවට වටිනකම් දෙනවා, වර්ගීකරණය කරනවා නේද? ලෝහිකුත් නොයිකුත් දේවල් තියෙනවා. දැන් මේ පොළොවේම හැදෙන එක එක ලෝහ වර්ග වලට වටිනකම් දීලා තියෙනවා. දැන් රත්තරන් කියන එක පොළොවේ හැදින එක දෙයකට වටිනකමක් දෙන එක දෙයකට දුර්ලභ වුණා නම් කළු ගලක් වටිනවා. මැණික්ගල් සුලභ වුණා නම් ඕගොල්ලෝ මේ පාදමට දාන්නේ මැණික්ගල්. මේ ලෝකෙ හැදිච්ච පිස්සුව. තේරෙනා නේද? එතකොට යකඩ ඊටාම දුර්වල වුණා නම් මිනිස්සු යකඩ කරේ දාවි රත්තරන් කම්බි වලට දාවි. ඒක තමයි ලෝක හැටි. එතකොට යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. අංග සම්භාරයක් එකතු වුණා මේකට කියනවා රතය කියලා, කරත්තේ කියලා කියනවා. අන්න ඒවම් බන්දේස සන්තේසු හෝති සත්තෝති සම්මුති. අන්න ඒ වගේ බන්ධනේ වුණාට පස්සේ ඒකට කියනවා සතා කියලා, අන්න කියනවා මමේ කියලා. දැන් මේක අපි බන්ධනේ කරලා අල්ලගත්ත එක නේද වැරද්ද? අර කිව්වා වගේ මේක ලිහලා අතාරින්න ඕන. ලිහලා අතාරින්න ඕන, තේරුම් ගන්න ඕන. එතකොට මේ මානසිකේ විසඳ ගන්න පුළුවන්. මේ දැඩි මානය, දැඩි සිතුවිල්ලක දැඩි වීමක් හටගන්නේ අපේ අවිද්‍යාව නිසාද නැද්ද? අවිද්‍යාව. දැඩි ලෝභය, දැඩි ද්වේෂය, දැඩි වෛරය ඇති වෙන්නේ අපේ නුවණ මදිකම නිසා. ඔව්, ඒවා අපි අත්හරින්න නැතුව කැලි ටික ඔක්කොම අල්ල ගන්නවා. ඈ
පංචේන්ද්‍රියන්
අල්ලා ගන්න දේවල් වලට තමයි. නමෙක් ඉන්නවා මෙතන ජීවත් වෙන ඒ මමා කියන කෙනා ඉන්නවා එතනින් එහාට එයාට දකින්න බෑ එයාගේ උත්පත්ති එයාගේ මරණය එයාගේ පැවැත්ම එයාගේ කායික ස්වභාවය එයාගේ මානසික ස්වභාවය එයා දන්නේ නැති නිසා අඥානකම නිසා එයා හිතනවා මේ ලෝකේ හැමදාම පවතිනවායි කියලා. දැන් මං කාගෙන් හරි සමහර අයගෙන් අහනවා 2150 දී ඔබ මොනවද කරන්න කියලා අහුවාම ළමයි බලාගෙන ඉන්නවා ඇති කියන. එහෙමම කිව්වා එක මහත්මයෙක්. මං අහුවා මහත්මයා 2100ද මොනවද කරන්නේ? ඉතින් අපේ දුවාගේ ළමයි බලාගෙන ඉන්නවා කිව්වා. දැන් 2150දී මොකද කරන්න කියලා අහුවත් කියන ඒත් ළමයි බලාගෙන. ඉතින් අර එයාට ඒක තේරෙන්නේ නැහැ යම් මිය යන දවස. දැන් එයාට 2100 වෙනකන් ඉන්නවද? 2050 වෙනකම්ම? නෑ නෑ නෑ. එහෙනම් ඒ මේ පොඩ්ඩට මේ කාලයේදී කිසිම විරසක බවක් හිතේ තියාගන්න එපා. කිසිම තර්කයක් හිතේ තියාගන්න එපා. කිසිම ප්‍රශ්නයක් හිතේ තියාගන්න එපා. මොකද හරි හොඳ උත්තරයක් නේද මං හැමතිස්සෙම හරහට නම් තමයි කතා කරන්නේ මොකද ඉන්න තැනින් ඉහළට ගෙනියන්න බෑ සියල්ල අත්හල තැන තමයි නිවන තියෙන්නේ කියලා එතුමිය කියනවා මම අහන්නේ ඔබ හඳුනන අත්හැරීම කරන්නේ කවුද කමක් නැහැනේ ඔබට ඕන ඔබ ඉන්න තැනින් ඉස්සරහට යන්න මම හැමතිස්සෙම එතනින් ඉස්සරහට යamak කියනවා ඊළඟට මම ඒක ඔබ පරාද කරන්න කියනවා නෙමෙයි ඔබේම යහපත පිණිස මේ කියන්නේ ඒ අත්හැරීම කරන්නේ කවුද ඔන්න උත්තරේ දෙන්නකෝ පඩලැවෙන දැන එතකොට ඒ අත්හැරීම තුළ හැබෙහින් ඔබට අත්හැරීමක් සිද්ධ වෙනවද නැද්ද කියන ප්‍රශ්නේ ඔබට තේරේ දැන් අපිට මේ ලෝකේ පැති දෙකක් පෙන්වනවා මඤ්ඤමාණය සහ අමඤ්ඤමාණය කියලා කොටස් දෙකක්. එතකොට මේ මඤ්ඤමාණයට මමත්වයට වැටෙන පැත්තට යන්න එපා කියනවා මහණෙනි. එතකොට මායයට ඔබ බැඳී යනවා කියනවා. මඤ්ඤමානෝ භික්ඛු බද්දෝ බාරස්ස කියලා බුදු පදේ තියෙනවා. ඊට පස්සේ අමඤ්ඤමාණය කියලා පැත්තක් තියෙනවා මමත්වේ නැති පැත්තක් තියෙනවා. ඒ පැත්තට යන්න කියලා කියනවා මුත්තෝ පාපි මතෝති. මාරයාගෙන් නිදහස් වෙනවා කියලා කියනවා මේ මමත්වයේ කියන පැත්තට වැටෙන්නේ නැති වෙන්න යන. දැන් ওই අතහැරීම කියන එක උනත් මමත්වයේ පැත්තට වැටුණා. එයා නිවරට එන්නේ නැහැ. ඒ නිසා අතහැරීම වැටෙන්න ඕන මමත්වයෙන් තොර පැත්තට. දැන් මම ඒක නිසා තමයි ඇහුවේ ඔය ඔක්කොම අත්හරින්නේ කවුද කියලා. එතකොට දෙනවා උත්තරයක් සරල උත්තරයක් අත්හරින්නේ මම. එහෙනම් අපේ අත්හැරීම නිවනට උපකාර වෙලා නැහැ තාම හරියට. තේරුණානේ?
දැන් අපිට මිනිස්සෙක් කියන්නේ සිතින් අත්හැරීම. දැන් අපි එකට හිටියත් දෙදරට කියන්නේ අර සිතින් අල්ලගෙන නැතිව හිටීම නේද? එතකොට ඒ වගේ අත්හැරීමක් ඔය කියන්නේ
දැන් අපි දන්න එක අම්මා කෙනෙක් හිටියා. ඇත්තටම මේ අම්මා සෑහෙන අතහැරපු කෙනෙක්. ඒ අම්මා විතර පිටින් අතහැරපු කෙනෙක් කවුරුත් නෑ. ඒ අම්මට ළමයි හිටියේ නෑ. ඒ නිසා දීපල ගොඩාක් තිබුණා. ස්වාමියා නැති වුණාට පස්සේ වැඩිහිටි නිවාසයකට ඒගොල්ලන්ගේ එක ඉඩමක් පූර කර අක්කර ගානක්. ඊපස්සේ තව භාවනා මධ්‍යස්ථානයකට තව අක්කර ගානක් පූජ කළා. කොච්චර දැහැමිද යහපත්ද කියනවනම් තමන්ගේ සේවිකාවට තමන් හිටපු ගේ ලියලා එන කාටවත් නෙමෙයි ගෙදර වැඩ කළා තමන්ට උදව් කරපු කෙනාට මම මේක දෙන්න ඕන කියලා තමන්ගේ සේවිකාවට ලියලා මේ මලේ දැන් පිටින් බැලුවාම ඔක්කොම හරිම උත්තරීතරයි. නමුත් ඒ උත්තරීතර දේ මැද මේ ධර්මයේ හරියට වටහා ගත්තේ නැති නිසා මේ අම්මා අර පුණ්‍යාභි සංඛාරයක් එකතු කරගෙන ඒ තුලින් හිමින් සැරේ මමායනයක් එකතු වෙලා මාන්න උද්දච්චකමක් තිබුණා. මොකද ඒ මහලු නිවාසෙ දුන්නේ මම. ඒතකොට හිතන්නකෝ මම මේ අර කියන්නේ ගම්බීර විදියට එහෙමයි. අර භාවනා මධ්‍යස්ථානෙ දුන්නේ මම. මම කොච්චර අත්හැරලා කියනවා නම් මම මේ සේවිකාවට ලියලා තියෙන ගේන්නේ. ඉතින් මම කිව්වා මෑණියන්ට ඉතින් වෙලාවක් තියෙන වෙලාවක අපේ භාවනා වැඩසටහන් වලට එහෙම සහභාගී වෙන්න. ඇත්තට වෙලාවක් නැහැ. ඇයි අපි ලොකු ලොකු හාමුදුරුවෝ අඳුරනවා අපි සෑහෙන පින්කම් කළා අපිට තව අහන්න දෙයක් නැහැ. අපි ඉතාම ශ්‍රේෂ්ඨයි වෙලයි. ඇති වුණා පුණ්‍යාභි සංකාරයෙන් මාන උද්දච්චකම. මොකද උනේ? එයා වෙන කොහෙවත් ගියේ නැහැ. එයාගේ ඉඩම් ආශ්‍රිතවම එයා ඉපදුණා. ඊට පස්සේ අර දීපු ගෙදර චූටි චූටි හොල්මන් තියෙනවා. අර මහලු නිවාසේ චූටි චූටි හොල්මන් තියෙනවා. ඊට පස්සේ භාවනා මධ්‍යස්ථානේ චූටි චූටි හොල්මන් තියෙනවා. මොකද එයා අත්හැරියේ නැහැ මම දුන්නා කියන මතේ හිටියා මිසක්. මේවා සංස්කාරක ධර්ම, මේවා ලෝකේ ධර්ම. අනේ මේවා මගේ මගේ කියලා හිතාගෙන මේ තැනම මිනිස්සු මොනතරම් හටගෙන මැරිලා ගියාද කියන සංකල්පයට තිබුණේ. දැන් මේ බිමේ කෝටි 100 ගානක් මිනිස්සු මගේ ඉඩම කියලා හිතාගෙන එක එක වැලියු තියෙන කාලවලවල ජීවත් වෙන්නේ නැති. දැන් කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලෙත් ඉන්නේ නැතිනේ මෙතන මිනිස්සු. දැන් මේ පෘථිවිය උපදිනා කියනවනේ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියලා බුදවරු හතරයි. තව බුදු කෙනෙක් උපදිනවා මෛත්‍රී නම් බුදු කෙනෙකුත් උපදිනවා කියනවා. එතකොට ඒ කෙළවරේ බුදුහාමුදුරු ළඟ ඒ පුණ්‍ය කර්මයක් ඒකනේ කියලා දෙන්නේ. පුණ්‍ය කර්මයක් මහත්ඵල මහානිසංස වෙන ක්‍රමය කියලා දෙන්නේ. ඈ ඒක පුළුවන් තරම් ඒක ලෝභ ද්වේෂ මෝහ ඒකෙන් අයින් වෙන්න ඕන. ඒ කරන දේ තුලින් ඈ ඒ ලෝභ ද්වේෂ මෝහ ඒකෙන් අයින් වෙන්න ඕන ඒ කරන දේ තුලින්. ඒ එහෙම නැති වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. අපි හිතමුකෝ දානේ දෙනව පන්සලට. එයාගේ හිතේ දැඩිවම තියෙන්නේ අපේ පාන්සුකුලට ගොඩක් හාමුදුරුවෝ ගෙනේ. අපේ පින්කමක් ඇති වුණොත් හාමුදුරුවෝ අපිට 15ක් 29ක් හොයලා දෙයි කියලා. ඉතින් හාමුදුරුවන්ගෙන් ඉල්ලනවා 15ක් හාමුදුරුවෝ කියනවා අනේ 15ක් නම් මේ දවස්වල හොයාගන්න බෑ හැමතැනම පින්කම් පන්සල්වල මම 19ක් දෙන්නම් කියලා. උපාසක මහත්තයට තරහ යනවා. මම මෙච්චර කාලයක් දන් දුන්නා මට 15ක් හොයලා දෙන්න බෑ කියලා නේද? එතකොට මේක අපි පුළුවන් තරම් අර දීම තුල ලෝභ දේශ මොහ නැති වෙන්න ඕන. අතර ලෝභ දේශ මොහ ටික තිබුණා. මට තේරුණා මාන්න උද්දච්චකම් ටිකක් තිබුණා. දැන් මොකද මම භාවනාවට එන්න කියලා කිව්වහම වැඩසටහනකට එන්න බෑ කිව්වේ. උද්දච්චකම් තිබුණා. මාන්නයක් තිබුණා. දැන් ඔන්න අපේ සමහර දායක දායකවරු ඉන්නෝ අපි අහවල් හාමුදුරුවෝ අඳිනවා. අහවල් හාමුදුරුවෝ අඳිනවා හරි මාන්නේ. ඈ හරි මාන්නේ මේ අපිට අපිට ලොකු මාන්නේ අපිටත් ඒ විදියට මාන්නයක් පෙන්නනවා. අපිට ඉතින් ලොකු හාමුදුරුවෝ කියන කිසි කෙනෙක් මහා ලොකු නෙමෙයිනේ. ඔක්කොම උන්වහන්සේලා අපි ආශ්‍රය කරනවනේ, ඈ වන්දනා කරනවනේ, කතා කරනවනේ. මහා ලොකු නෑ කිසිම කෙනෙක් අපිට. අපිටත් ඒ වගේ ලොකුකමක් පෙන්නනවා. එතකොට මිනිසුන් අතර සහ එයා අතර මොනතරම් උපුවා දක්වා ගැනීමක් තියෙනවද? දැන් පේනව නේද? පින තුල වුණත් අලෝභ අද්වේෂ අමෝහ නැති වුණොත් වැඩේ වරදිනවා. දැන් වැඩිම පින්කම් කරන්න එහෙම උනොත් කල්පනා කරොත් හාමුදුරුවරුනේ හැමතිස්සෙම බුද්ධ පූජාව තියාගෙන, හැමතිස්සෙම බෝධි පූජාව තියාගෙන, හැමතිස්සෙම පින්කම් වලම සංවිධානය කරගෙන ඉන්නේ. ඉතින් හාමුදුරුවරු සමහරලාට යන්නේ දුගතියට. එහෙමනම් මේ පින තුල වුණත් ලෝභ දේශ මොහ හට ගන්න පුළුවන්. යම දෘෂ්ටිගත වුණාම ඒක ලෝභ දේශ මොහ හට ගන්න පුළුවන්. එතකොට මේ මම කියන කෙනා තමයි ප්‍රෙස් කරන්නේ. දැන් හිතා ගන්න ඕන මොකද්ද කියලා. දැන් අපි කොහොමද මේ කටයුතු කරන්න කියලා.
ආ දැන්
මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මෑණන් වහන්සේ. අපි කවුරුත් දන්නෝ ලෝභ හොඳ නෑ, ද්වේෂ හොඳ නෑ, මෝහ හොඳ නෑ කියලා අපි දහම් පාසලේ ඉඳලම දන්නවද නැද්ද? නමුත් කරන්නේත් ඕකම නේද? ඇයි ඒක කෙරෙන්නේ අපිට? මේ පුජ්‍යල මේ ජීවිතයේ අවබෝධ කරගන්නකම්ම ඒක එහෙම තමයි. මේ ජීවිතයේ අවබෝධ කරගන්නකම්ම ඒක එහෙම තමයි. මේ මම කියලා කෙනෙක් ඉන්නවා, ඒ මම කියලා කෙනාව ආරක්ෂා කරන්න ඕන, රකින්න ඕන කියන අදහසට තමයි මේ ඔක්කොම ප්‍රශ්න. දැන්
වාදිනේ
හරි, දැන් එන අපි ඉස්සෙල්ලම නිවන් දකිමු. නිවන් දකිමු ඉස්සෙල්ලම. හරි. පළවෙනි එක නිවන කොහෙද තියෙන්නේ? දැන් නැත්තම් කියන්නම්. ඉස්සෙල්ල උත්තරයක් දෙන්නකෝ. හිතලා ඒ හිත එහෙනම් ඉතින් අර මේ එම්බම් කරන අයට අහුවෙන්න ඕනේ මෙහාට කෙනාගේ ඒක නිවන මෙන්න මෙතන තිබුණා අහුණා මෙන්න කියලා ගෙනින් දෙන්න ඕනේ. මෙයාගේ නිවන තිබුණේ හાર્ට් එකේ, මේ බඩ ඇස්සේ තිබ්බේ, ඈ පපු ඇස්සේ තිබ්බේ, වෙනාල ඇස්සේ තිබ්බේ, මේ මෙයාගේ තිබ්බේ නිවන මොලේ ඇස්සේ කියලා දෙන්න ඕනේ. එහම කවුරු ශල්ල කර්මයකින් අරන් දාපු අවස්ථාවක් එහම වුණාද? නිවන කොහෙද තියෙන්නේ? තව උත්තර දෙන්න බලන්න. තැනක් නෑ. තව හරි හොඳ උත්තරයක්. තැනක් නෑ, ඇත්ත තමයි. නිවන කියන එක පිහිටපු තැනක් නෑ. එහෙම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. දැන් තැනක් නෑ කිව්වහම ඔබේ මොළේට මොකද්ද එන අයිඩියා එක, අදහස මොකද්ද? ඒක අපි මේ කමා යන්න ඕන. එතකොට තමයි මොලේ මේ ස්නායු වැඩ කරන්න පටන් ගන්නෙ. යන්න 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 කල්පනා කරන්න. මේ දැන් යන්න පස්සේ කියලා යන්නේ. මෙතනින් යාට ගියන් ආයි අර ඔටෝ මූඩ් එකේ පරණ එක්කෙනාම තමයි වැඩ කරන්නේ. ඈ දැම්මම යන ප්‍රමාණයක් හොයාගෙන යන්න. මෙතනින් යාට ආයි හිතන්නේ නැහැ මම දන්නවා. ආව තව
his baba
එතකොට his baba කියන්නේ ඉතින් තැනක් නේ කියන්නේ. එතනින් එහාට මොනව හරි හිතන්න බලන්න. ඊට වැඩි දෙයක්, ඊටත් එහා දෙයක්. කෙනෙක් නෑ. නිවන කොහෙද තියෙන්නේ කියලා තැනක් නෑ. ඔව් කෙනෙක් නෑ. කෙනෙක් නෑ. කෙනෙකුට නිවන් දකින්න බෑ. නිවන් දකින්න කැමති නම් ඇයි තාම කෙනෙක් වෙලා සිටින්නේ? කොහොමද කෙනා නැති කරගන්නේ? ඈ කෙනා නැති කරගන්නේ කොහොමද කියන ප්‍රශ්න. හරි. කෙනා ඇති කරගත්ත විදිහ දන්නවද? කෙනා ඇති වුණේ කොහොමද කියලාත් දන්නේ නැහැ. මේක මගේ ඉඩමේ කියලා වුණේ කොහොමද ඒක? මෙයා මගේ ළමයයි කියලා හැදුනේ කොහොමද? ඈ ඔය සමහරලාට මේක මගේ ළමයයි කියලාම ඔය ගෙනල්ලා හැදුවට නම්බරේ වැරදිලා ළමයි මාරු වෙලා යනවා. ඇත්තකටම එහෙම මේ කුරුණෑගල සිද්ධ වුණා. ඒ මිනිස්සයා අඬනෝ මම දුන්නේ ගෑනු ළමෙක්, මට හම්බුනේ කිරි ළමෙක් කියලා. ඒ පත්තරේ තිබ්බ පොගිය කාලේ. ඒ මිනිස්සයා කියනවා අනේ නෑ මම දුන්නේ ගෑනු ළමෙක් මේ වරලා. මට දෙන්නේ කිරි නෑ නෑ ඔය නම්බරේට ඔයා තමයි ඉන්නේ වෙන ළමෙක් දැන් මේක ඇත්තෙත් නෑ. ඔක්කොම ගිනිල්ල ඔච්චර ඉන්නේ ගෙනියන්න කිව්වලු. එතකොට මේ මගේ ළමයා උනේ කොහමද? මේ මගේ ඉඩම උනේ කොහමද? දැන් මේ ගොඩාක් අය මේක අල්ලගන්න කොහොම හරි දන්න අතාරින්න තමයි දන්නේ නැත්තේ. කොයි වගේද උදාහරණයක් දක්වලා තියෙන්නේ? අර වඳුරු මේ රිලා උගුල දන්නවද රිලා උගුල? රිලා උගුල කියන්නේ නෑ නෑ මේ පොල් 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 මේ එකක් කොම්බයක් වගේ එකක් හදලා ඒක ගහක බැඳලා ඒකට අත දාන ප්‍රමාණයට හදලා ඒක ඇතුළට ගැවුම් ගෙඩියක් දානවා. අලකැලක් හරි ගැවුම් ගෙඩියක් හරි මොකක්ද කරන්නේ? මිනිහ රිලව දානවා අත. දාලා මිටි කරගන්නවා. මිටි කරගෙන අදිනවා. ඇද්දට අල්ලගන්න බෑ. එයාගේම උගුල එයාම හදාගෙන වැද්ද ගන්නට ඇවිල්ලා පොල්ලෙන් දාලා මරා ගන්න. මෙන්න මේ වගේ රිලා උගුලක් තමයි මිනිස්සුන්ට තියෙන්නේ. දැන් හිතන්නකෝ. ඔක්කොම ටික ලොක් වෙලා ගියා නේද? මේ අපේ
විඥානයේ විදිහම රවට්ටන ඉඳ ප්‍රශ්නය.
රිලා උගුලට අහුවෙලා ඉන්නේ. ඔබේ උගුල හදන් දෙන්නේ ඔබමයි. වෙන කෙනෙක් නෙමෙයි. රිලා වගේ උගුලට එයා අහුවෙන්නේ යා නිසාමයි. එයාගේම මිටි කරලා අල්ලා ගැනීම. අතහරින්න කැමති එක තියෙනවනේ. ඔන්න මම තව පැත්තක් ගන්නවා. හැමදෙස්සෙම ඉතින් ඔය කියනට වැඩිය මොකක් හරි දෙයක් කියනවා. මම අතහරින්න ඕන, මම අතහරින්න ඕන. දැන් ඔන්න මම මේ ගෙදරට වැඩම කරලා තියෙනවා මේ දේශනෙට. මම ලෑස්ති වෙනවා, මම මේ වීදුරුව අත්හරිනවා කියලා මම අත්හරින්න. මෙන්න මේ මාත්‍ය ඔයා මේ වීදුරුව ගෙනියන්න කියලා මම දෙනවා. එතකොට ගෙදර අයිතිකාරයෝ කියන ආහා හම්දුරනේ ඕක දෙන්න එපා, ඕක අපේ වීදුරුව. ගෙදර අයිතිකාරයෝ කියනවද නැද්ද? හරි. මේ මහ පොළව, මේ මහා පෘථුවිය ඔබ අත්හැරීමක් ගැන කතා කර කර ඔබ අත්හරින්න යනකොට මේ මහ පොළව කියනවා ඇවිල්ලා තමුසෙට පිස්සුද? ඕව මගේ. එතකොට මොකද දෙන උත්තරේ? මේ ඉඩම මම අතාරිනවා කියලා අතාරින්න යනවා. මහා පොළොව ඇවිල්ලා කියන තමුසර කොයිද ඔය ඉඩම්? ඕව මහා පොළොව, මේ මගේ ඕක. මේ මහා පොළොව නැගිටලා කතා කරලා කියන්නේ. දැන් මොකද කියන්නේ? දන් දෙන්න අත්තරින්න මොකවත් අපිට නැහැ. මේ අඹ ගහෙන් ගෙඩියක් කඩලා අරගෙන මං අඹ ගහ දෙනවා. අඹ ගහ කියන ඔයා කොහමද ඕක අත්තරින්නේ? ගෙඩිය මගේ නේ. අබගහ කෑ ගහලා කියන ඔය ගෙඩිය මගේ. මල් කඩාගෙන ගෙනල්ලා පූජ අපි අරගෙන ගිහිල්ලා බුදුහාමුදුරනේ මං ආවා මල් ටිකක් කඩාගෙන. දැන් මම අර වැකියක ලියලා තිබ්බා අපේ මිනිස්සු මල් කඩාගෙන පූජ කරන්න මේ මුනිවරයා ළඟට ගියාට මුනිවරයා දන්නවලු ඒ මලේ අයිතිය මිනිසාට නොව ගසට අයිති බව. ස්වභාව ධර්මයේ මෙන්න මෙන්න බලන්න ගසට අයිති බව මුනිවරයා දන්නවා. මේ හිතේට කොච්චර ලස්සන මේ මල් ගෙනාවක් මන් දන්නේ. මේ ගෙනල්ලා සම්පාදනය කරපු පින ඒ සම්පාදනය කරපු ගෙනාට ඇති මලේ අයිතිය ගසට ඇත.
අපේ මෝඩකමට තමයි අපි නිකන් ඉන්නේ
මේක. අන්න හරි. ඔය තියෙන්නේ මෝහය.
මෝහය.
මෝහය. මෝහය. ඒකට තමයි මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා කියලා අපි කතා කරන්නේ ඒක. ඒකට සම්මා මේක හරියට තේරුම් ගත්තට පස්සේ රසට අයිති මට තියෙන ඇත්තම මේක රැගෙන ගිහිල්ලා ලස්සන කරලා පූජ කරන ටික. සුවඳ ගහට අයිති. කෝ අත්හරින්න දේවල්. අත්හැරීමක් ගැන කතා කර. කෝ අත්හරින්න දේවල්. මට නම් අත්හරින්න කිසි දෙයක් නැහැ. අල්ලගන්නත් මට කිසි දෙයක් බෑ, අත්හරින්නත් මට කිසි දෙයක් බෑ. ඒ මමෙක්වත් මෙතන නැති නිසා දැන් මේකේ යථාභෝධය වෙන්න ඕන. ආධ්‍යාත්මය තුලින් සාක්ෂාත් වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ප්‍රතිවේද වෙන්න ඕන. ওই විවිධ වචන පාවිච්චි කරාට ඇත්තම කතාව තමන්ගේ ආත්මයට තමන්ගේ හිතට මේක හරියට දැනෙන්න ඕන. නුවණට දැනෙන්න ඕන. නොවනස් වන අන්දමින් අපිට ඒක වැටහෙන්න ඕන.
ගෞරවනීය
නිවන් දකින් කියන්නේ ඔය අවබෝධයට
අපි
ඉන්නේ එහෙම. දෙන්න එනවා. හැබැයි අපි සහ මම එන්නේ නැහැ. උතින් දෙනවා අපි සහ මම කියලා කෙනෙක් නම් මං අඳුරන්නේ නැහැ එතනට ආවා කියලා. දැන් ඔබට මේ කියන හැම වචනයකම හිතන්න දේවල් ඉතුරු වෙලා නැද්ද? අන්න ඒවා යෝනිසෝ මනසිකාරය ඇති කරලා මේවයි සත්‍ය අසත්‍ය ගැඹුරින් ප්‍රඥාවෙන් සොයා බලද්දි ඔබට සංකල්ප වශයෙන් පිළිගැනීමෙන් එහාට ගිහිල්ලා ප්‍රත්‍යක්ෂ වශයෙන් තහවුරු වීම වෙන්න පටන් ගන්නවා. ආන්න එකට කියන යථා අවබෝධය. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. හා? ඔව් ඥානය කියන්නේ වඩන්න පුළුවන් දෙයක් නේ. ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්, සතිය දියුණු කරන්න පුළුවන්, සමාධිය දියුණු කරන්න පුළුවන් නේද? එතකොට මේ ලෝකෝත්තර සීලය දියුණු කරන්න පුළුවන්. මේ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවනේ, වඩනවනේ. පාරමී කියන්නේ පාරමී බල.
ඒ අවබෝධයට එන්න අපේ සිත මේ මොහොම සංසුන් සත්‍යයකට පත් කරන සමාධියකට පත් කරනවා නැත්නම් එහෙම තේරුම් ගන්න බෑ නේද?
ඉලක්කයක් ගන්න. එහෙම කියනවා අර බුදුහම්බුදු දේශනා කරන්නේ. කොච්චර මේ නිර්වාණය කියන එක බරපතල ඉලක්කයක්ද කියනවා නම් අසලොන් ගහක් 16කට පළලා ඈතින් තියලා දක්ෂ දුණුවායක් විසින් අමාවක දවසක හඳ පෑය නැති දවසක වහින වැහි විදුලි එළියෙන් එකපාරට දැකලා අර අසලොන් ගහ දෙපළු වෙන්න විදිනා වගේ වැඩක් කිව්වා. එතකොට මේ ඉලක්කය ගන්න මොනතරම් සිහියක් ඕනද? එහෙමනම් අපේ සතිය සිහියේ අවශ්‍යතාවයේ ප්‍රබල බව අනේකාකාර අවස්ථාවන් වලදී රහතන් වහන්සේලා බුදුවරු පෙන්වලා තියෙනවා. තව එකක් පෙන්වලා තියෙනවා. යම්කිසි පුජ්‍යලයකට දඬුවමක් හම්බ වෙනවා රත්තුණු තෙල් ചാච්චිය කට ළඟටම පුරවල නගරයක් මැදින් එහා පැත්තට ගෙනියන්න ඕන බින්දුවක් හෙලෙන්නේ නැති වෙන්න. ඒ නගරය ගොඩාක් ජනාකීර්ණයි. නොඒකුත් දේවල් ප්‍රසංග ඒව මේව හැමදේම තියෙනවා. ලස්සන අවලස්සන වටින නොවටින හැමදේම තියෙන දේ මැදින් එයාට යන්න වෙනවා. පිටිපස්සෙන් ඉන්නව වදකිය දෙන්නේ. එක බිඳුවක් හෙළුවොත් ඔහුගේ ජීවිතය නැති කරනවා. කොහොම සිහියක් ඒ මිනිස්සයාට තමන්ගේ ජීවිතේ බේරගන්න ගන්න සිද්ධ වෙනවද? කල්පනාව පොඩ්ඩක් මේ වෙලා ගලක හැපුණ කෝඩිත්තක් සමබරතාවය බිඳුනනම් අන්න ඒ වගේ සිහියක් ඇති කරගන්න කියනවා මේ නිවන් ධර්මයේ සුවාගෙන යන කෙනා. අපිට නම් බෑ ඔය වැඩේ කරන්න. මේ ආත්මේ අපි ලබන ආත්මෙවත් බලමු නේද? ලබන ආත්මේ බෞද්ධෙක් වෙයිද, ශ්‍රද්ධාව පිහිටයිද, මිනිස්සෙක් වෙයිද, ආයි බුදු වදනක් සත්‍යයක් කොයි වෙලාවේ මොන ගහෙන්න ලැබේද කියන එකට නම් තියෙන්නේ ප්‍රශ්නාර්ථ ගොඩක්. ඒ නිසා මේ තමයි ඔබට තියෙන හොඳම අවස්ථාව. දැන් මේ කිව් කතාවලින් නිවන කියන්නේ මොකද්ද කියලා යම්කිසි ඡායාවක් හරි ඔබට පේනවා. ඔය ගැඹුරුයි කියලා හිතන්නේ යම් කිසි ආකාරයකට දුරින් ඉඳලා බලද්දි විතරයි. නමුත් ඒක ඇති ගැඹුරක් නැහැ. ඊළ බැලුවාම. දැන් අපි ඔය ලොකුයි කියලා හිතාගෙන ඉන්න රටකට වුණත් ගිහිල්ලා බැලුවාම ඒ රටෙත් ඇති ලොකුවක් නැහැ. ඒ ලොකුයි කියලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවලට ගිහිල්ලා ඇබිලා බැලුවාම ඒ මිනිස්සුන්ගේ ජීවිතවලත් ලොකුවක් නැහැ. ඒ නිසා මේ ධර්මයේ තුලත් එහෙම නිකම් මේ අමුතු දෙයක් අපි ළඟ නැති පිටසක්වලකින් ගෙන ආපු දෙයක් නැහැ. තියෙන්නේ මේ අපි ළඟ තියෙන දේවල් ටිකයි බුදු කෙනෙක් දේශනා කරා. පටිච්ච සමුප්පාදේ කොහෙද තියෙන්නේ? හැමදාම ඔබේ හිතේ වැඩ කරන්නේ 324 එම 365 දවසේම පටිච්ච සමුප්පාදේ. ඉතින් ඔබට ඕක අලුතෙන් ඉගෙන ගන්න තියනවද? නෑ. ඔබ කරන දේවල් තුල ඔබ පවත්වන සිත තුල ස්වභාවය පෙන්වලා තියෙනවා. ඒ ස්වභාවයෙන් අත්විඳන පිළිවෙල පෙන්වලා තියෙනවා. පටිච්ච සමුප්පාදේ කියන්නේ යමක් හැදෙන විදිය පෙන්වලා තියෙනවා. මනස ආයි එක ලිහාගෙන යන විදිය පෙන්වලා තියෙනවා. මොකද්ද දෙකම මේ හැදෙන්න පටන් ගන්න සහ ලිහෙන්න පටන් ගන්නෙ? එකක් අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පටන් ගන්නවා. අනිත් එක අවිජ්ජා යත් වේව අශේෂ විරාග නිරෝධෝ කියලා පටන් ගන්නවා. ඔන්න ওই මුල් දෙක විතරයි හඳුනා ගන්න ඕන. පටිච්ච සමුප්පාදේ දෙකම එකයි. එකක් අර නිරෝධ තියනවා, අනිත් එක එකතු වෙන එක තියෙනවා. පත්‍ය වෙන එක තියෙනවා. පත්‍ය නිරෝධය වෙන එක තියෙනවා. දෙකම හටගත්තේ එකක් විද්‍යාවෙන් හටගත්තා, අනිත් එක අවිද්‍යාවෙන් හටගත්තා.
අනුරෝම
ඔව්. විද්‍යාවේ මූලයෙන් හටගත්ත දේ නිවන බවටපත් වෙනවා, අවිද්‍යාව මූලයෙන් හටගත්ත දේ සංසාරේ බවටපත් වෙනවා. මේක ආගමක් නෙමෙයි, මේක මානව ක්‍රියාවලිය. මේක ආගමක් නෑ. මේක තේරුම් ගත යුතු ඕන කෙනෙක්. අවසන් එකක්
තියෙනවා. එතන මේ දැන් අවමත වශයෙන් සෝවාන් මාර්ගයේ සාක්ෂාත් කරගන්න භාවනා නොකර ඔය වගේ ධර්මයම අවබෝධ කරලා මනසින් හිතලා කල්පනා කරන හැම පුළුවන්. එහෙම කිසිම භාවනාවක් නොකර
භාවනාව කියන වචනය මොකක්ද ඒකේ තේරුම?
වැඩිම
භාවිතා කිරීම. මේකෙත් වැඩිමක් තියෙනවා. මොකද්ද? නිර්වාණයට අවශ්‍ය කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිම. ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ වැඩිම. චතුරාර්ය සත්‍ය වැඩිම මෙතන සිද්ධ වෙනවා. එතකොට ඒකට කියනවා විදර්ශනා භාවනා. එතකොට භාවනා අනේකාකාරයි. මිලියන ගානක් බිලියන ගානක් ලෝකේ තියෙනවා. හදලා. හදත් හදන භාවනාවල්. ඒක මිනිසුන් අලුත් භාවනා ක්‍රමත් හදනවා. එතකොට මේ නිවන සඳහා උපකාරක වෙච්ච ඒ විදර්ශනා නිර්වාණගාමී ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ භාවනාව අපි නිවැරදිව හඳුනා ගන්න ඕන. ඊළඟට තව එකක් තියෙනවා. තව ප්‍රශ්නයක්. ෆාමසි එකට ගියාම ඒකේ තියෙන ඔක්කොම තියෙන්නේ ඖෂධ. එක පාට වහලා කඩාගෙන හොරෙන් පනිනෝ ෆාමසියට. පැනලා මේ මිනිස්සයා කල්පනා කරනවා යකෝ මේ තියෙන ඔක්කොම මේ ඖෂධ අතාරින්න හොඳ නැහැ, එකක්වත් බීගෙන යන්න ඕන කියලා මුලකේ ඉඳලා. එතකොට බොහෝ කල්මන් ජීවත් වෙයි කියලා. මොකද වෙන්නේ? ඈ? ඒවලම වැරිලා යනවා. එතකොට මේ සම්බුද්ධ ශාසනයත් මේ ෆාමසි එකක් මෙතන තියෙන්නේ ඈ මේකෙන් ඇවිල්ලා Tamanට හිතමතේ කොයින් හරි භාවනාවක් මොකක් හරි එකක් ගත්තා ඔක්කොම බීගෙන කාගෙන පිළිවෙදගෙන ඒව මේව කරගෙන යනවා. පස්සේ
මේක තව විදියට අදහස ගත්තොත් සමත භාවනාව ඉතින්ද කරලා ඊට පස්සේ විදර්ශනා කරන්න ඕනේ කියන එකද?
දැන් මෙතෙන්ට ලෙඩෙක් එනවා. දොස්තරගෙන් අහනවා අපි දොස්තර ඔයා බෙහෙත් දෙන්නේ කොහොමද කියලා. දොස්තර ළඟට ගිහිල්ලා අහනවා දොස්තර ඔයා බෙහෙත් දෙන්නේ කොහොමද කියලා. ඔයා ආපු ගමන් ඉස්සෙල්ලම පැනඩෝල් දීලා බලනවද කියලා අහනවා. ද ඊටවසේ කියනවා නෑ නෑ මං එහෙමම නෑ මම එහෙම එන මිනිස්සුන්ට එහෙම පැනඩෝල් දෙන්නම ඕනේ කියලා එහෙම තීරණයක නෑ ඈ එහෙම නැත්තම් ටික කාලයක් වතුර බීල බලනවා ඔකට කියලා එහෙම කියනවාද නෑ මම එහෙම තීරණයකත් නෑ එන මිනිස්යාගේ ලෙඩේ ආකාරය මනාකොට සාකච්ඡා කරලා තේරුම් ගත්තට පස්සේ මම ගන්න තීරණේ මොකද්ද කියලා ඒ වෙලෙට තමයි කියන්න පුළුවන් ඒ වගේ මෙතෙන්ට එන අයගේ විවිධ දෘෂ්ටි විවිධ සංකල්ප විවිධ හේතු විවිධ තලයන් තියෙනවා. එතකොට මේ තලේ හරියට තේරුම් අරගෙන මේ අවශ්‍ය කෙනාට මේ අවශ්‍ය විදිය ප්‍රතිකාරය එවලෙම නිර්මාණය වෙන්න ඕන. බුදු කෙනෙක් එහෙමයි නිර්මාණය කරන්නේ. එතකොට මහා කම්මට්ටානාචාර්යවරයෙකුට මේ දර්ශන වේදය අවබෝධ කරගත්ත කෙනෙකුට එයා මනෝ වෛද්‍යවරයෙක් ඈ උපදේශකයෙක් එයාට පුළුවන් ඉස්සරහට එන මිනිස්සයට මොකද්ද දිය යුතු භාවනාව කියලා තීරණය කරන්න. දැන් එකපාරට දැන් මේ ලෙඩාම හිතාගෙන එන දොස්තර මට මේ ලෙඩේ තියෙන්නේ කියලා. දොස්තර අහන කොහොමද දැනගත්තේ? සමහර ඒවා ඇත්ත, සමහර ඒවා බොරු. මේක මිනිස්සෙක් ගිහලා කිව්වලු දොස්තර මට මැලේරියාව, මැලේරියා බෙති ටිකක් දෙන්න කිව්වලු. දොස්තර ලිවලු මොලේ අමාරුට බෙහෙත් ටික. ඒ මිනිස්සයා කඩෙන් ගිහලා ෆාමසියෙන් ගිහලා බෙහෙත් ගන්න ගිහලා ඇහුවාම ඊට පස්සේ ෆාමසියෙන් ඇහුවලු ඔයාට මොලේ අමාරු ප්‍රශ්නයක් තියෙනවද කියලා. නෑ නෑ කිව්වලු මට මැලේරියාව කිව්වලු. නෑ නෑ මේ මේක තියෙන්නේ මොලේ අමාරු. ඉතින් අර ඒ වගේ අපිට ඇත්තින්ම අපි මේ අපි හිතාගෙන ඉන්න දෙයක් අපි ගන්න යන්න හොඳ නෑ. දොස්තරට පොඩ්ඩක් ඉඩ දෙන්න ඕන. ඔයාට මැලේරියාවද, ඩෙන්ගුද, විනාශනීපයක්ද, වෛරස් එකක්ද කියලා එයාට තේරුම් ගන්න අපි ලක්ෂණ ඉදිරිපත් කරන්න ඕන. ඇඟ වෙවිලීමත් එක්ක එන්නේ හුදෙක් මැලේරියාව පමණ නෙමෙයි. නෑ එහෙම ලෙඩු ඉන්නවා. දැන් මමත් එහෙම කියලා තියෙනවා සමහරලාට. ආඳුරනේ හොඳටම ෂුවර්ද කියලා අහලා තියෙනවා. මම කියලා ෂුවර් වෙන්න ඕනේ කියලා. දැන් ඒකට උත්තරේ හම්බුණානේ. මොකද්ද කොහොමද භාවනාව එකතු කරගන්න ඕනේ කියලා. දැන් ඒව තුල වුණත් අපි සරල වෙලා නේද? ඈ යම්කිසි දේවල් වලට අපි හසු වෙලා තියෙනවා. දැන් පාරම්පරික භාවනාවල්, එක්තරා ක්‍රම වේද භාවනාවල්, අමුතු ක්‍රම හදලා ඒගොල්ලන්ට තියෙන මේ බ්ලොක් එක. මේ මේ පන්සලේ මේ කට්ටියගේ භාවනාව, මේ මේ ගුරු පරම්පරාවේ භාවනාව.
ඒක තමයි අපේ මේ යන්දා මහා යවුලකට වැටලා තියෙනවා මේ
ඒක නිසා
අමාරු දවසේ මොකරනේ වරිනවා
නේද? ඔව්
පැකේජ්
කරන්නේ ඒක ඉක්මනට තියෙනවා.
ඔව්
ඉතින් අපේ ඇත්තනම් අපේ බුද්ධාල වෙන්නේ බුද අපේ නම් බුද්ධාන්නේ නේද? කොහොම පැදලිලා ඉන්නේ?
පැදලිලා ඉන්නේ
ප්‍රශ්නේ. ඔය වගේ ඉන්නේ ගොඩ වෙන්න විදියක් නැහැ. අපි අද මෙතනට භාවනා කරන්න ගිය තරය කිනවා එතන හොඳ එතනට එන්නේ කියලා. එතන දවසේ දෙනවා.
මේකයි මෙතෙන්දී ඔය සමාජ තලයේම මටත් මුණ ගැහෙනවා. ඒ මටත් මුණ ගැහුනාම තමයි මම මේ ළඟත් ඇවිල්ලා භාවනා කරේ ඒකයි. මට එක්තරා ආරණ්‍යයක ඉදදි ගිහි භවතෙක් ඇවිල්ලා කියනවා ආමඳුරෝනේ මෙහෙණන් ඉන්නේ සූහාන් වෙච්ච අය විතරයි රහතන් වහන්සේ කෙනෙක් ඉන්න තැනක් තියෙනවා හවල් තැන කියලා මට මේ ළඟ තැනක් දුන්නා. මම ඇතෑරියේ නෑ සර්ම පිටින් හිටියේ. මම ඉස්සර මහන වෙන්න හිතුවේ නෑ මේ සර්ම පිටින් බණ භාවනා කරගෙන යන්න ඕන කියලා කල්පනා කරගෙන සෙරප්පු නැතුව මේ බොහොම උපාසකයා වගේ අර උරමල්ලත් දෙල්ලගෙන ආරණ්‍යයන් ආරණ්‍යයට යන පුංචි උපාසකේ තරුණ උපාසකේ ඉතින් මහත් දුවගෙන ආවා. ඉතින් ඒ හැමතැනකම ගිහිල්ලා අධ්‍යයනය ලැබුවා හැමතැනකම ගුණයක් තියෙන මං හිතුවා මේක මගේ වාහනේ හදාගන්න වෙන්නේ පංචිකාවත්තෙන් පාර්ට්ස් එකතු කළා වගේ කියලා. මම එක කඩේකින් ගත්ත රෝද, තව කඩේකින් ගත්ත රිම් එක, තව කඩේකින් ගත්ත ඇන මුරුංජි ටික, තව කෙනෙකින් ගත්ත චැසිය, තව කෙනෙකින් බොඩිය ගත්තා. එක තැනකට එකතු කරලා ඉමින් සැරේ කාර් එක හදාගත්තා. මම එක තැනකවත් ඕක වැඩක් නැහැ, මෙතන චැසිය විතරයි, මෙතන රෝදේ විතරයි තියෙන්නේ, මෙතන රිම් එක විතරයි තියෙන්නේ කියලා ඇතෑරියේ නැහැ. මේ සමහර අය අතාරිනවා. මම එහෙම ඇතෑරියේ නැහැ. මට ගන්න පුළුවන් දේ ගත්තා. ගන්න එක නිසා ඔක්කොම කැල් ටික එකතු කරගෙන මගේ වාහනේ
අදාගත්තා.
ඔව්. ඊට පස්සේ දැන් මට අනිත් කෙනෙකුට උපදේශයක් දෙන්න පුළුවන් මෙන්න මෙහෙම හිතන්න පුරුදු වෙන්න. දැන් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ශාසන ධර්මයේ මේ යෝනිසෝ මනසිකාරය කියන ධර්මයේ නැත්නම් මේ ශාසන ධර්මයේ කිසිම ප්‍රතිලාභයක් එයාට ලබන්න බෑ කියලා. දැන් අපි ලොකු මාන්නයක හිටියොත් අපි හිතන්න කැමති වෙන්නේ නෑනේ. දැන් ওই ලොකු ඉන්න මැතිඅමතුවරුගේ ගතිය තමයි පොඩි මිනිස්සෙක් දෙයක් කිව්වම හිතන්න පුරුදු වෙන්නේ. අනේ කොකට වාගන්න තමසල ගන්න දේවල්. අන්න දැක්ක නේද මාන්නේ හැටි. එතකොට අපිත් යම් කිසි මාන්නයක සිටියොත් කරුණක් අපිට ලැබෙනවා අර වගේම. කරුණක් ලැබුණාම කරුණ විදර්ශනා කරන්නේ. එතකොට මේ මාන්නය නැති මිනිස්සයම තමයි විදර්ශනා කරන්නේ. විදර්ශනා කරන කෙනාම තමයි සත්‍ය අවබෝධ කරගන්නේ. එහෙමනම් අපිට අපේ මාන්නයේ ලොකු බාධාවක් විදර්ශනා කිරීමට. ඔබට මම කියනවා ගෙඩි වර්ගයක් පෙන්නලා මාත් ඒක පාඩ දන්නෙත් නෑ ඒ ගෙඩි වර්ගයේ නම කොළ වර්ගයකුයි ගෙඩි වර්ගයකුයි පොතු වර්ගයකුයි අරන් දෙන්න මෙන්න මේ වගේ පොතු ටිකක්ුයි මෙන්න මේ වගේ ගෙඩි ටිකුයි මෙන්න මේ වගේ කොළ ටිකුයි කඩන් වෙන්න කියලා. එතකොට මහත්තයා දැන් මහ කැලේ යනවා පීරගෙන. කොහොමද යන්නේ? මේ වගේ ගෙඩි තියෙන ගහ. මේ වගේ පොතු තියෙන ගහ. මේ වගේ කොළ තියෙන ගහ. බලබලා ගිල් හමු වුණාම අපි හරියට අඳුනනවා. එතකොට මේ නිර්වාණ ලක්ෂණ අඳුනගෙන නිර්වාණය සොයාගෙන යන්න ඕන. මම තේරුම් ගත්තා මේ ලෝකයේ අමරණීය තනක් තියෙනවා. ජරාවටපත් වෙන්නේ නැති තනක් තියෙනවා. මේ සියලු දුක්වලින් නිදහස් වූ තනක් තියෙනවා. මේ ඉන්ද්‍රයන් ඉක්ම වූ තනක් තියෙනවා. මේ වචන සියල්ල ඉක්ම වූ තනක් තියෙනවා. කිසිම දුකක් සංවේගයක් සංතාපයක් පැමිණෙන්නේ නැති තැනක් ලෝකෙ තියෙනවයි කියලා මම තේරුම් ගත්තා. මේ උල්සුලාගෙන ඉන්න බරක් තියෙන මේ බර බිමින් තිබ්බොත් මම සියල්ලකින් නිදහස් වෙනවයි කියලා දැනගත්තා. අන්න ඒ නිදහස් මොහොත මම හොයාගෙන ගියා ගැලප ගන්න හරියට. ඒක නිකන් දැනුමට ඇවිල්ලා මදි මගේ ආත්මයට මේක ගැලපෙන්න ඕන. ඒකට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපatti. ඒක ගැලප ගන්න ඕන. ඒ ගැළපෙනකම් ඒක හිතට දැනෙනකම්ම හොයාගෙන හොයාගෙන ගියා. ඒකට ගැළපුණාම තමයි තමන්ට සෑහීමක් තමන්ට සතුටක් දැනෙන්න පටන් ගත්තේ. එතකොට ඇත්තන්ටත් තියෙන්නේ මොකද්ද හොයාගෙන යන්නේ? අර නිර්වාණ ලක්ෂණ ඉල්ලගෙන අර ගෙඩි පොතු කොළ ඉල්ලගත්තා වගේ ඊට සමාන ධර්මය අපි හොයාගෙන ගන්නවා. දැන් ජරාව මරණයේ ඉක්ම වූ අයද? මා ඔබගෙන් විමසනවා. සතර අපායේ ඉක්ම වූ අයද? ඉක්මවන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අන්නේ ඉක්මවන්න පුළුවන් අවස්ථාව ඔබ සොයාගෙන යන්න. ඒ දහම හොයාගෙන යන්න. තේරෙන්නේ නැත්තම් නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත ශ්‍රවණය කරන්න.
දැන්
මෙහිමයි අපේ මහත්තයා. අපේ මහත්තයා මෙතන ඉඳලා අර පාරට යනකම් ඒ පාරටිකේ යෝනිසු මනසකාරයේ ගිනිච්චා. ඒ පාරේ යන්න පුළුවන් විදියක් තියෙනවනේ. මේ පාරේ ලොකු බස් එන්නේ නැහැ, වාහන එන්නේ නැහැ. තේරෙනවද? එතනින් එහාට ගියාම ඒ පාරේ ටිකක් පොඩි වාහන එනවා. තව පොඩ්ඩක් පාරට ගියාම ඒකේ බස් වාහන පාර එනවා. එතන තත්ත විපස්සන. ඔබට හමු වෙන බාධකත් එක්ක ඔබට ඒ මොහොතට හැඩ ගැහෙන්න එන්න. එහෙම නැතුව යෝනිසෝ මනසිකාරය කියලා එක මොඩල් එකක් හදලා තියන්න බෑ. අපිට මූදි යන්න සිද්ධ වුණොත් එතෙන්ට හරියන ශරීර බැලන්ස් එක අපි හදා ගන්න ඕනේ. කන්දක් නැගින්න වුණොත් ශරීර බැලන්ස් එකේ අංශක ගානක නැමීම අපි සිද්ධ වෙන්න ඕනේ. අපි මේ හැම දෙයකින්ම කොටු වෙන්න උත්සාහ වෙන ගතියකුත් තියෙනවා. ඒකිනුත් අපි නිදහස් වෙන්න ඕනේ. කිසි දෙයකට කොටු වෙන්න හොඳ
නැහැ. අපි සමාජයෙන් කලින් දැනගත්ත දැනුමත් එක්ක සංසන්දනය කරලා බලන
බලන්න.
ඒකෙන්වත් විදේශිකින්ට හරි විදේශික මේක දැනුම් ගන්න.
මේක ඒකට
මොකක්ද? දැනීමකින් ඇවිල්ලා අර දේ කපාට ගන්න. ඒ අපේ ඉතිහාසයත් එක්ක අපි ඉගෙනගත්ත දේවල් වලත් එක්ක අහපු දේ මේ දේ සංසන්දනය කිරීමෙන් තමයි අපි ගැටලුකාරීකත්වයෙන් තියෙන්නේ.
ඒ නිසා ආගමිකයෙකුට වඩා ලේසි ධර්මය අවබෝධ කරගන්න සත්‍ය අවබෝධ කරන්න දාර්ශනිකයෙකුට ඈ දැන් විද්‍යාඥයෙකුට ආගමක් තියෙන්න බෑනේ. විද්‍යාඥයෙකුට ආගමක් නෑ, තියාගන්න බෑ. මොකද වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන ඉන්නේ දකින්න කෙනෙක් විද්‍යාඥයෙක් කියලා කියන්නේ. විද්‍යාඥයෙකුට ආගමක් නෑ. ඒ වගේම දාර්ශනිකයෙකුට ආගමක් නෑ. ආගම කියන්නේ ඒක પરම්පරාවෙන් එන දේ අමුවෙන්ම බාර ගන්නවා. දාර්ශනිකයායම නෙමෙයි ඒ අමුවෙන්ම දෙන දේ කපල කොටල තම්බල උයල බලනවා යා පරික්ෂා කරලා බලනවා. අන්න හරි. එනිසා දාර්ශනිකයෙක් වෙන්න ඕන හරි මදහස්. එයාගේ ගරු කිරීම තියෙන්නේ සත්‍යයට මිස પરම්පරාවට නෙමෙයි. කම්මනාවසල හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියන වචන වගේ දේවල් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරේ ඒකනේ. પરම්පරාවට නෙමෙයි ක්‍රියාවලියට, එයාගේ චින්තනයට, එයාගේ ස්වરૂපයට. ඒ මොහොතේ හඳුනා ගැනීමකට.
නරුනරු චින්තාමේ ප්‍රඥාව කියන එක දැන් මුලින්
එහෙමද? ඒ ඔව්.
ඒ කියන්නේ භාවනාවේ ප්‍රඥාවට කලින්
දැන් බලන්න මේ දේශනය අහගෙන ඉද්දී හිතන්න නැතුව ඉන්න බැරි වෙනවනේ. දැන් මේ කරුණු ටික ඔබ gedara sitiyanam හිතයිද? හිතන්නේ. අන්න ඒ නිසයි කල්යාණ මිත්‍රත්වයේ ආශ්‍රය කරන්න කියන්නේ. මේ ආකාරයටම එක දිගට ඔබ වැඩුණොත් සතියක් සුමානයක් මාසයක් මාස 6ක් 7ක් අවුරුද්දක් දෙකක් ඔබට හිතෙන්න ඕන මේ වගේ වෙනස් වීම් දහසක් එකට එකතු වුණාම කොයි වගේ වෙනසක් දැర్శණය තුළ මා තුළ සිදුවයිද කියලා. මේ දේශනේ පවත්වන්නේ මම ඉන්න තැන ඉඳලා නෙමෙයි, ඔබ ඉන්න තැන ඉඳලා. දැන් මේ විශ්වවිද්‍යාල ළම ලැබුරු පාසල්වල උගන්වන ඒ ළමයා උගන්වන්නේ එයාගේ විශ්වවිද්‍යාලේ තැන ඉඳලා නෙමෙයි, ළමයා ඉන්න තැන ඉඳලා. ළමයා ඉන්න තැන ඉඳලා. එසා ඔබ මොන තරමට වැඩෙනවද ඒ ධර්මයේ ඉහළටම ඒ තරමට ගුරුවරයාට වැඩෙන්න පුළුවන්. දැන් පැහැදිලිද නිවන කොහෙද තියෙන්නේ කියලා? මේක පළවෙනි එක තමයි, මේක තේරුම් ගන්න හරි ලේසි එකක් කියලා හිතාගෙන ඉන්න චින්තනය කුණු භක්තියට දාන්න ඕනේ. මේක හරීම අමාරු දෙයක් තේරුම් ගන්න. හරීම අමාරු දෙයක්. බුදුහාමුදුරු දේශනා කරනවනේ මේක හරීම දුර්ලභ දෙයක්. ප්‍රඥාවන්තයන්ගේ දෙයක්. පෙර ධර්මයේ අසා මෙනෙහි කොට තිබෙන නිසා පිනම නිසා නෙමේ. පින කියන කේදී අදහස් කරන්න බුදුදහමේ ධර්මය අසා ඥානය දිනු කර ගැනීම කියන එක. එහෙම හුදෙක් දන් දුන්නාම ඒකට ප්‍රතිවිපාක හම්බෙන්නේ. කෑම දුන්නොත් කෑම හම්බෙන්නේ. රෙදි දුන්නොත් රෙදි හම්බෙන්නේ. ඈ ඉඩකඩම් දුන්නොත් ඉඩකඩම් හම්බෙන්නේ. එහෙම පැතුවොත් දීලා පැතුවොත් එනවා. ඉතින් මේ කිසිම දෙයක් නොපතා ඉන්න කියලා කියන්නේත් නෑ. මිනිස්සුගේ අවශ්‍යතා ටික පතන්න එපැයි. තියෙන්න එපැයි. choice එක like එක තියෙන්නත් එපේ. හොඳයි ඒක හම් වෙනවා. එතකොට ඒක හම් වෙනවා. ඊට පස්සේ ඒක උපකාරක ධර්මයක්. ඒ වගේ දේවල් ඒ පුණ්‍ය ධර්ම උපකාරකානි ධර්ම හැටියට පෙන්නලා තියෙනවා.
හැම පින්කමකදීම මේකෙන් අපිට නිවන අවබෝධය පිණිස ප්‍රඥාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ අහිංසක ප්‍රාර්ථනෙ හොඳයි.
ඉතල පාරමිතා ශක්තිය, ඉතල පාරමිතා කියලා වෙනම දෙයක්ද ඒක? අර අපිට මේ ඵලයන් ලබන්න පාරමිතාවකුත් තියෙනවනේ. ඒ මොකක්ද ඒ පාරමිතා?
දැන් මේ නිවනේ පාරමිතාවක් පුරන්නේ. ගියක් හදා ගන්න ඕන කෙනා පාරමිතාවක් පුරනවා. කොහොමද මම මේ ගේ හදාගන්නේ කියලා. යකඩ ටික කොහෙන්ද ගේන්නේ, සිමෙන්ති ටික කොහෙන්ද ගේන්නේ, වැලි ටික කොහෙන්ද ගේන්නේ, බාස්ලා කොහෙන්ද හොයාගන්නේ, ණය මේකට කොහෙන්ද ගන්නෙ, කොයි කොයි ඩිසයින්ද මේකට දාන්නේ කියලා මිනිහන් බුද්ධියෙන් පාරමිති පුරනවා. ඒ වාගේම මෙතෙන්ටත් යම් කිසි උමනාවක් ඇවිල්ලා තියෙනවා. අපි ජීවිතේ ගොඩාක් ගත කරා, කෑවා බිව්වා, රටවල් වල ගියා, පැවතුනා, යුතුයකම් ඉෂ්ට කළා. දැන් නම් වැඩේ හරියන්නේ නැහැ, වීසා ටිකක් අඩු වීගෙන යනවා. ඉක්මනින්ම මම මේක දැක ගන්න ඕන කියලා නිර්වාණයට අවශ්‍ය කරන පාරමිතාවක් මේ මොහොතේ සම්පූර්ණ කරගන්න. මොනවද? සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය දැන් කරනවා. මේක පාරමිතාව, ප්‍රඥා පාරමිතාව උපදින. ඒකෙන් හටගන්නා වූ සංවරයේ සීලය ආධ්‍යාත්මය තුළ මේ මොහොත ලැබෙනවා. අවිද්‍යාව දුරු වීම හේතුවෙන් හටගන්නා වූ සමාධිය මේ මොහොතේම ලැබෙනවා. සාන්දීප්තික වශයෙන් කරුණ පැහැදිලි වීමෙන් හටගන්නා වූ ඒ විමුක්ති ඥාන දර්ශන ප්‍රමාණිකූලව වැඩෙනවා. පැලයක් පොළොවෙන් උඩට මතුවලා හෙමින් වැඩෙන්න ආරම්භ වෙනවා භාවය.
ඒ වගේ නේ මොළදී මානසික පාරමිතා බිරෝ ඒ වගේ හරි තියෙනවානේ අවස්ථා තුනක්. ඒ වගේ තමයි නේ, කියන්නේ ක්‍රියාත්මක තත්ත්වෙට.
දැන් එතකොට මේ පාරමිතාවේ මුලම පාරමිතාව ඔබේ මේ ආත්මය කියලා ඔබ හිතන්න එපා. ඔබ හිතන්න මේ අවසාන පාරමිතාව එස්සන්තර පාරමිතාව කියලා හිතන්න. අපි හිතන්න ගියොත් එහෙම මේ මගේ එනං අර මුලින්ම අර සිතින් කරන පාරමිතාව එන්න කියලා හිතන්න. මේ අවසාන පාරමිතාව කියලා හිතන්න. මේ තමයි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා අවසාන පාරමිතා. නිවන් දැකලා නිවන් දකින්න. ගොඩාක් අය නිවන් දකින්න ඇත්තෙම සමහර අය කැමති නෑ. ඉතින් උපදින්න තියෙන ඉන්න කැමති නෑනේ. පළවෙනි එක ඒක උපදින්න ඕන කියනවා. බල්ලෙක් වෙලා හරි උපදින්න ඕන කියනවා සමහර අය. මොකද ජීවත් වෙන සමහර අය නම් එහෙම පතනවත් එක්ක අනේ බල්ලෙක් වුණා නම් කුරුදුවත් ඈ නැත්තම් මේ 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 පළාතේ හරි කොහේ හරි මේ බල්ලෙක් වුණා මේ මෝඩ මෝඩකමද නේ හිතන දේවල් නේ මිනිස්සු හරියට හිතනවා. ගැහණු අය පිරිමි වෙන්න ප්‍රාර්ථනා කරන පිරිමින්ගෙන් අහලා බලන්න ඕන මොකද්ද ඇති පංචස්කන්ධය. සමහර පිරිමි කලාතුරකින් ඉන්නෝ ගෑනු වෙන්න කැමති අය ඉන්න අයත් ඉන්න ගෑනුගෙන් අහලා බලන්න ඕන. ඒක තියෙන දුක නේද? ඉතින් මේ සංසාරේ කොහොමවත් ඔය පැතුවට නෑ. ඊළඟට මේ අලුත්ම දේ මොකද්ද? මේ අලුත්ම දේ නෙමෙයි පැරණි දේ. මිනිස්සු දිව්‍ය ලෝකෙ උපදින්න ඉදනවා. සමහර මිනිස්සු අපාය ගියත් කමන්නේ කියන අයත් ඉන්නවා නේද? දැන් මම අහන්නේ ලබනාත්මේ නූපදී ඉන්න එකට බය නම් මම අහන්නේ ඔබ මේ ආත්මේ ඉපදිලාද ඉන්නේ කියලා. ඒකට පෙන්වන්න එපා මම කියන එක කෙනා. ඉතින් පෙන්වන්නකො මම කෝ මම. මමත් හරියට අර හාමු හැදිච්ච වගේ තමයි. කොහොමද හාමු හැදෙන්නේ? අහවල් රබර් ඉඩමත් මෙයාගේ. අහවල් පොල් ඉඩමත් මෙයාගේ. අහවල් නිලම තනතුරත් මෙයාගේ. අහවල් නගරාධිපති තනතුරත් ඥාණ්ඩුකාර තනතුරත් මෙයාගේ. මේම ටික බල සම්පන්න ටික ඔක්කොම එකතු වුණාට පස්සේ එක පුජ්‍යලයක් ළඟ මෙහෙම එකතු වෙලා එයා මේ වෙනව කවුද? ඒ හාමු මහත්තයා. හාමු හෙද. දැන් ඔන්න ඔය හාමුගේ නැතුව යන හාමු නට්ටම් වෙනවා. ඉඩම නැති වෙනවා රජයෙන් ගන්නවා. රබර් ඉඩම උගත් තියලා ඒක සින්න වෙනවා. මේ තින්නගේ නැති වෙනවා. හාමු නට්ටම් වෙලා පොඩි කුලීගේකට යනවා. කවුද? එයා ඉස්සර හාමු. දැන් නාට්ටම්. නාට්ටම් කියලා කියන මේ මිනිස්සයා අර එයා පැත්තේ ගෙදර මේ අර ලොරියට බඩු පටවල ජීවත් වෙන්නේ දැන් හාමු ඉස්සර. එහෙම ජීවිතයක් තියෙනවා. සමාජයේ වෙච්ච දේවල් තියෙනවා. දැන් කොහොමද? අන්න හාමු සහ හාමු නට්ටම් වෙච්ච විදිය. මේකම තමයි අපේ ජීවිතේ මමත්වයට වෙන්නේ. මේ ඇස, මේ මග, මේ මේ කන, මේ නාසය කියන දේවල් මේ ටික එකතු වෙච්ච නිසා මෙතන හාමු හැදුනා. මම හැදුනා. මේ ටික බෙදලා බැලුවාම හාමු නැති වුණා. බලන්න, හරි සරල ධර්මය. මේක හදවතට උගන්වන්න ඕන. ඔබේ මොලේ මේක දන්නේ හදවත දන්නේ නැහැ. හදවතට කියලා දෙන්න ඕන. මේක හදවතට දනවන්න ඕන. ගැඹුරු ආධ්‍යාත්මයට දනවන්න. දැනෙන්නට පස්සේ එයා ඒ විදිහට සංවර වෙනවා. නැත්තම් ඉතින් මේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියන හැමෝම දන්නවනේ. නමුත් ඒක හදවත අඳුනගෙන නැහැ. අපි ඔක්කොම මැරෙනවයි කියලා දැනගත්තා නම් සංවර වෙන්නකයි. නෑ, ඒක හිත අඳුනගෙන නැහැ. ප්‍රත්‍යාධිකාරය මිනිවලු ගහගෙන ඉන්නේ, අතේ ගහගෙන ඉන්නෝ, ඉස්සරහා එල්ලගෙන ඉන්නෝ, ඇඟේ ටී-ෂර්ට් එකේ තියන් ඉන්නෝ. නමුත් මැරෙන බව පේන්නේ නැහැ. මිනිවලුව ගහගෙන පොකට් එක උස්සගෙන දුවනවා. හොරකම් කරනවා, මංකොල්ල කනවා. එතකොට ඒ ආධ්‍යාත්මය ඒවා එකක්වත් හඳුනගෙන නැහැ. එසා අපි ආධ්‍යාත්මය හදවත ධර්මයට යොමු කරලා හදවත සත්‍යයේ පිට ඒ මනෝ සංවරයෙන් පටන් ගන්න ඕනේ. අනිත්‍ය මෙනෙහි කරන්න කියලා කියනවා. කොහොමද ඒක මෙනෙහි කරන්න කියලා අහන්නේ. පළමුවෙන්ම කරන්න ඕන මෑණියන් වහන්ස, අපි අනිත්‍ය කියන එක දකින්න ඕන, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඔබ දන්න අනිත්‍ය මට කියන්න බලන්න. තව ටිකක් පැහැදිලි කරන්න. තමන් තුලින්ම තමන් දකින්න එක. තව පැහැදිලි කරන්න මොකක්ද අනිත්‍ය කියන්නේ? පැවැත්මක් නැති එක අනිත්‍ය කියන්නේ. තව කියන්න බලන්න.
හේතු ඇති කල
තියෙන, හේතු නැති කල
උපදින්නේ.
තව කියන්න අම්මලක් කියන්න මොකක්ද අනිත්‍ය කියන්නේ? ඈ? නිට්ටිය නොවන. නිට්ටිය නොවන. ඈ? හැම මොහොතකම වෙනස් වෙනවා. දැන් මම එක වචනයක් කියනවා. එතකොට ඔය ඇත්තෝ නිත්‍ය කරගත්ත අනිත්‍ය තුලින් මත්